සාදු දෙදහස් විසික වසරේ හතරවෙනි මාසේ 26 වෙනිදා බක්පුර පසළොස්වක පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනයත් සිහිපත් කරමින් ඒ සතර පෙරනිමිති අතර මහලුරුවක් දැකීමේ පෙරනිමිත්තෙන් කලකිරුණු බවද සිහිපත් කරමින් ශාසන ඉතිහාසයේ තව බොහෝ කරුණු කාරණා සිහිපත් කරමින් අද දවසේ එහෙවත්ව සමාදන්ව වාසය කරන පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගම්බීරයි. ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදනියෝ. එහෙනම් දැන් තමන් සූදානම් වෙන්න ඕන, ඔළුව හදාගන්න ඕන. කොහොමද ගැඹුරු බණපදයක් අහන්නයි අපි ලෑස්ති වෙන්නේ කියලා ඔළුව හදාගන්න ඕන. උදාහරණයක් කියතෝ, හරියට තුවාලයක් සනීප කරගන්න වෛද්‍යවරයා ළඟට යන කෙනෙක් එයා ලෑස්ති වෙනවා යම්කිසි වේදනාවක් ලබන්න. ශක්තියක් එගේ හදාගෙන තමයි යන්නේ. දැන් මේ වෛද්‍යවරයා මේ කටුව උගුලනවා, මට වේදනාවක් දැනෙනවා, මම ඒක දරාගන්න ඕන. ඒ තුවාලෙට සැර බෙහෙත් දානවා, එවිට මේ තුවාලෙ ඇද්දුම් කරනවා, මම මේක දරාගන්න ඕන කියන ශක්තියක් එගේ උපදිනවද නැද්ද? ශක්තියක් උපදිනවනේ. ආන් ඒ වගේ පින්නතුනේ ගැඹුරු ධර්මයක් තමයි දැන් මම දේශනා කරන්න යන්නේ, අහන්න යන්නේ කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කළාට පස්සේ යාර්ගේ හොඳ වීරයක් උපදිනවා, හොඳ සංයමයක් උපදිනවා. ඒ සංයමයෙන් යුක්තව එයාට කටයුතු කරන්න හැකියාව තියෙන්න ඕන පින්වත්නි. අන්න එහෙම කෙනෙක්ම තමයි ජයගන්නේ. එසේම තමයි ජයගන්නේ. කොහොමද පින්නතුනි අපි තථාගතයන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්න ඕනේ? කල්පනා කරන්න, වීරිය උපදවා ගන්න, අදාදම මේ නිවන් ධර්මය තේරුම් ගන්න ඕන කියලා. මොකද විවිධ රෝග පීඩා, දුක් ගැහැට, ප්‍රශ්න බහුලව ලෝකේ පවතින තත්ත්වයක් තමයි අපට දක්නට තිබෙන්නේ. තාම බහුලව දක්නට තියෙනවා. ඒවයින් වැළකිලා මේ සසරින් එගොඩ වීම සඳහා අපි මහත් වීරයක් දරන්න ඕන, මහත් කැපවීමක් කරන්න ඕන. නැත්තම් සසර කොයි තරම් අතරමං වේද කියලා දන්නේ නැහැ. පින්නතුනේ, පින්නතුන් නිවන ගැන හොඳට දන්නවා. නිවන ගැන හොඳට දන්නවා. නැත්නම් මොකද්ද? අවබෝධය. එහෙනම් අවබෝධය කරන්න ඕන දේ පින්නතුන් කරන්නේ නැහැ. අවබෝධය වීම පිණිස කරන්න ඕන දේ කරන්නේ නැහැ. මොකද කරන්න ඕනද? සම්මර්ෂණය. ස්වාමීන් වහන්සේ කියනකොට කියන දේවල් ටික විතරක් අහගෙන ඉඳලා යන්න එපා. වචනෙන් කියන්න පුළුවන් දෙයක් පිළිබඳව බොහොම පොඩ්ඩයි. දැන් වචනෙන් මම සිරිපාද කන්ද කියලා කියනවා. නමුත් පින්නතුනේ එහි ගමන ගිහිල්ලා නේද බොහෝ අත්දැකීම් සහ අවබෝධයන් ලබන්න ඕන. මේ ජනෙල් වහන්න කියලා ඒ අධ්‍යක්ෂක ටික ලබන්න ඕන පිරිනොත් ගිහිල්ලම තමයි. අන්න ඒ වගේ පින්නතුනේ කාරණයක් තමයි මේ අධ්‍යක්ීම සහ අනුශාසනය කියන අතර තියෙන සිද්ධි ටික පින්නතුනේ. මේ සම්මර්ෂණය කියන එක අඩු නිසා තමයි අවබෝධය කියන එක පස්සට යන්නේ හැමදාම. සම්මර්ෂණය ශක්තිමත් වුණා නම් අවබෝධය ඉක්මන් වෙනවා. කින් සච්ච ගවේසි කින් කුසල ගවේසි. මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්නපු කුසලය හෙවත් නිර්වාණය? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු සත්‍ය හෙවත් නිර්වාණය කුමක්ද? වැරදි දෘෂ්ටිය, වැරදි සංකල්ප, වැරදි වචන ආදී කොට ඇති ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි අපිට ඉෂ්ට කරගන්න තියෙන්නේ, වෙන දෙයක් නෙමෙයි. වැරදි සිහිය නැති කරන්න ඕන, වැරදි සමාධිය නැති කරන්න ඕන, වැරදි උත්සාහයන් නැති කරන්න ඕන, වැරදි ක්‍රියාවන් නැති කරන්න ඕන. මේවා කයට නෙමෙයි තියෙන්නේ පින්නතුනේ, මේ සියල්ල කෙරෙන්නේ මනසින්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කයට ගෙනාවු නිසා තමයි නිවන් දකින්න බැරි කාටවත්. දැන් තේරුම් ගත්තද ඒක? අපිට වැරදිච්ච තැනක්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කයට සම්බන්ධ නැහැ. කොහටද සම්බන්ධ? හිතට. සම්මා සතිය කයින් කරන්න බෑ, සම්මා සමාධිය කයින් කරන්න බෑ, සම්මා දිට්ඨිය කයින් කරන්න බෑ, සම්මා සංකප්පෙත් කයින් කරන්න බෑ. එතකොට සම්මා වායාමයේ හාමුදුරනේ කයින්නේ කරන්න කියලා හිතෙන්න පුළුවන් නෑ. ඒකත් කයින් නෙමෙයි කරන්නේ, ඒකත් මනසෙ. කයින් ඇත්තෙම මුකුත්ම කරන්න බෑ. ඒ නිසාවෙන් පින්නතුන් හොඳට තේරුම් කරගන්න ඕන මේ මනසින් ගමන් කරන්න තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ හොඳට තේරුම් කරගන්න. සත්‍ය ඇති තැන සත්වයා නැත. සත්වයා ඇති තැන සත්‍ය නැත. පින්නතුනේ මේ සත්වයා කියලා කියන්නේ තණ්හාවෙන්, ලෝභයෙන්, මානයෙන්, වේදනාවෙන් මේ කයට යමෙක් ඇලෙනවද බැඳෙනවද අන්න එයාට කියනවා සත්වයා කියලා. තමන්ගේ ඇසට බැඳිලා, තමන්ගේ හිතට බැඳිලා, තමන්ගේ ඉන්ද්‍රයන්ට බැඳිලා යමෙක් වාසය කරනවද එයාට කියනවා සත්වයා කියලා. නොබැඳී වාසය කරනවා නම් එයාට කියනවා සත්‍ය. එහෙම නැත්නම් ලෝකෝත්තරත්වයට පත්වෙච්ච, සත්‍යයට පත්වෙච්ච කෙනෙක් කියලා. එහෙනම් සත්වයා ළඟ සත්‍ය නැහැ, සත්‍ය ඇති තැන සත්වයා නැහැ. දැන් තමන් සච්ච පාරමිතාවක් වගේ සත්‍යයට පිවිසෙන්න ඕන. සත්වයා කියන ගුණෙන් පුළුවන් තරම් අයින් වෙන්න ඕන. මේ අපේ බෞද්ධ පින්නතුන් හිතෙන් ගැලවෙන්න නෙමෙයි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ, හිත තවත් දේවල් වලට ඇලිච්ච දේවල් වලින් ගලවගන්නේ කොහොමද කියලා. ඔන්න ඕකයි එක වැරද්දක් බෞද්ධ පින්නතුන්ට වෙච්ච. මොකද කරන වැරද්ද? සිතෙන් ගැලවෙන්න නෙමෙයි ඕන් උත්සාහ කරන්නේ, සිත ඇලවිච්ච දේවල් වලින් ගලවගන්න. ඒකද නැද්ද ඔය ඇත්තු කරන්නේ? ඒ වචනේ තේරෙනවද? අපි මතක් කළානේ ගම්බීරෝ අයන්දම්ම පණ්ඩිත වේදනියෝ ගැඹුරු ධර්මයක් කියන්න යන්නේ හොඳ සිහිනුවණින් අහන්න ඕන කියලා. මේ අපේ ඇත්තන්ට වැරදිච්ච තැන් මේ මතක් කරන්නේ. මේ වැරදි ටික තියාගෙන කවදාවත් කොහොමද නිවන් දකින්නේ? සිත ඇලිච්ච තැන් වලින් ගලව ගන්න නෙමෙයි තියෙන්නේ. සිතෙන් ගැලවෙන්න තියෙන්නේ. සිත ඇලිච්ච තැන් වලින් ගැලවෙන්න නෙමෙයි තියෙන්නේ. සිත ගලව ගන්නයි තියෙන්නේ. එක කොහොමද උදාහරණයක් ගෙනල්ලා තේරලා පෙන්නන්නේ පින්නතුන්ට? පින්නතුන්ගේ ගෙදර කිචන් එකේ ඉන්නෝ මීයේ. ඉතින් හැම භාණ්ඩයක්ම ප්ලාස්ටර් ගගා වහ 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 තියනවා එක්කෙනෙක් මේ මීයන්ගෙන් පරිස්සම් කරගන්න. මේක ගෙදරක්. හැමදැනම වහනවා මේ මීයෙක් ඉන්නවා ඌ ඇවිල්ලා මේක කයි කියලා හොඳට භාජන වහලා තියෙනවා. මේ මේ තියලා හරි පරිස්සම් කරනවා. නමුත් පොඩ්ඩ ඇරෙච්ච ගමන් මීය මේක කාල යනවා. තව ගෙදරක් ඉන්නවා. එයා කල්පනා කරනවා රෙහා ගෙදරෙක් කෙනා වගේ මේක ප්ලාස්ටර් ගහ ගහ වහ වහ මේ භාජන මෙහෙම තියාගෙන ඉන්න එක හැමදාම ලේසි නෑ. කොහොම හරි මේ මීය අල්ල ගන්න ඕන. මීයවල්ලල කරලා මෙයාව අයින් කරලා ගෙගිනින් දාන්න ඕන බොහොම ඈතකට කියලා කල්පනා කරනවා. දැන් දෙන්නේ ගෙවල් දෙකක්. එක්කෙනෙක් මීය අල්ලන්නේ භාජන වහ වහ ඉන්නවා. තව එක්කෙනෙක් මීය අල්ලල ගෙනින් දානවා. දැන් කවුද ඔකෙන් නිදහස් වෙන්නේ? ඉක්මනින්ම නිදහස් වෙන්නේ මීය. එහෙමනම් අපි මෙතන ගමු සිත කියන්නේ මීය කියලා. ඉතින් අර මුලින් කිව් කතාව මතක් කරගන්න. අර පළමු ගෙදර පිරිස කරන්නේ භාජන වහ වහ ඉන්න පිරිස කරන්නේ සිත ඇලෙන එකෙන් වළක්වාගෙන ඉන්න. සිත අයින් කරන්නේ අනිත් එක්කෙන කල්පනා කරනවා. සිත ඇලෙන එකෙන් නෙමෙයි මේක වහ වහ ඉන්න ඕන. සිතයි අයින් කරන්න ඕන කියලා සිත අයින් කරලා දානවා. සිත අයින් කරන්න පින්නතුන් කැමතිද? සිත අයින් කරන්න පින්නතුන් කැමතිද? සිත තමයි සියල්ල. සිතේ තමයි තියෙන්නේ ඔක්කොම. නෝන මහත්තයා ඉන්නේ, දුවා දරුවා ඉන්නේ, යාන වාහන තියෙන්නේ, ගේ දොර ඉඩකඩම් තියෙන්නේ කොතනද? සිතේ. දැන් මෙතන ගේ දොර ඉඩකඩම්වත් යාන වාහනවත් මිල මුදල්වත් මොකක්වත් නැහනේ. ඒත් ඒ හැමදේම තියෙන්නේ හිතේ. එහෙනම් හිත අයින් කළොත් මොකද වෙන්නේ? සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාර අයින් කළා වෙනවා. එක විසඳුමයි ලබන්න තියෙන්නේ. සියල්ල දූරීභූත වෙලා යනවා, නැත්තර නැති වෙලා යනවා, කිසිම සම්බන්ධතාවයක් නැති වෙලා යනවා. සිත අයින් කළොත් සියල්ල නැති වෙනවා. වෙනවත් නැහැ. සියල්ල අයින් වෙනවා. සියල් අහිමි වෙනවට කැමති නම් සිත අයින් කරන්න එයා කැමති වෙනවා. හැබැයි ප්‍රඥාව තියෙන කෙනෙක් අනිවාර්යෙන් තේරුම් ගන්නවා මේ සියල්ලගෙන් නික්මීම, මේ සියල්ලගෙන් නිදහස් වීම මට සැපයක්. බුද්ධ ආදී මහෝත්තමය මේක අදාළේ ඒක නිසා. මං වගේ මේ පොඩි මිනිස්සෙක් නෙමෙයි, සිද්ධාර්ථ ගෞතමයන් වැනි උත්තමයෝ මේකෙන් අයින් වුණා. මහ ධන සිටවරු, මහ රජවරු, ඔටුනු පැලැන්දු මහ රජවරු ඒ රන් ඔටුනු බිමින් තියලා සියල්ල අයින් කළා. මම් වගේ මේ චූටි පර්චස් ගානක හිමිකරුවේ පොඩි ධනයක බලයක ඥාති මිත්‍රාදී පිරිසකගේ හිමිකරුවෙකුට මේක මහා රාජධානියක් මම මොකට කරගන්නවද කියලා තමන්ම හිතන්න ඕන. ඔටුනු පැලැන්දු මහරජවරුන්ට රාජ්‍යයක් අතහැරලා යන්න පුළුවන් ශක්තියක් තිබුණා නම් මට මේ හට්ටිවලම් මුට්ටි ටික දාලා යන්න බැරියයි. මේ පුංචිම පුංචි දේවල් ටික දාලා යන්න බැරියයි. ඇයි මේකට ලොකු වටිනාකමක් දීලා තියෙන්නේ? මනෝමය නේද පින්නතුනේ? නිකම් මනසින් හදාගත්ත දෙයක් නේ. ඒ වටිනාකමත් හරි පුදුමයි පින්නතුනේ හැදෙන විදිය. පින්නතුනේ දැන් මේ කොරෝනා වසංගතයේ තියෙනවා. මේක භයානක ලෙඩක්. ඒ වගේ පින්නතුනේ මේක දරුණු ලෙඩක් බවට පත් වුණොත් ලෝකේ යම් ඉදිරියේදී එන්න පුළුවන් බොහෝ දේවල් ඔයිටත් වඩා දරුණු බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමස්ත මිනිස් සමාජයම නැති වෙලා යනවා. කවුරුත් විශ්වාස කරේ නැහැ ලෝක විනාශ වෙනකොට. සන්නිපාත රෝගවලින් මැරෙනවා, ජලයෙන් මැරෙනවා, ගින්නෙන් මැරෙනවා, අවසානයේ කොයි කැලෑවක කොහේ හරි ගල් ගුහාවක ඉතුරු වෙන මිනිස්සු දෙන්න තුන් දෙනෙක්ගෙන් ආයි ජන කොට්ටාසේ බිහි වෙනවා කියන කතාව අපි අහලා තියෙනවානේ. එහෙනම් ඒක දකින්න ওই වර්තමානයේ තියෙනවා. ඒක එක ලක්ෂණ තමයි ඔය පෙන්නන්නේ. දැන් පින්නතුනේ මුළු මහත් ලෝකෙම මිනිස්සු වෙන්න බැරි වැඩක් නෙමෙයි, අනාගතේ හරි වෙන්න පුළුවන්. මේ යන තමන් විතරක් ඉතුරු වෙනවා. තමන් හරි තමන්ගේ පවුලේ තව කෙනෙක් හරි විතරක් ඉතුරු වෙනවා. පින්නතුනේ රත්තරන් හැමතැනම තියේවි. යාන වාහන හැමතැනම තියේවි. ඉඩකඩම් ඕන තරම් තියේවි. මං අහන්න කැමති ඒ ඇවිදගෙන යන කෙනාට ඒ කිසි දෙයක අගයක් දැනේද කියලා. ඒ කියන්නේ ඔය තියෙන සුපිරි වාහන හැම එකක්ම තියෙන සේල් වල එහෙම. තවන්න කැමති එකක් රැගෙන යන්න පුළුවන්. ඈ ස්වර්ණාභරණ හල්වල නොයෙකුත් වයිවාර රත්තරම් බඩු මාල ඔහේ තියෙනවා. ඕන දෙයක් රැගෙන යන්න පුළුවන්. කවුරුත් නැගෙන යන අයිතිකාරයෙක් නැහැ. ඔබ මොහොතක් හිතලා බලන්න ඔබේ සිත ඒ අවස්ථාවේ දක්වන ප්‍රතිචාරය. කිසි දෙයක අගයක් නැහැනේ. කිසි දෙයක වටිනාකමක් ඇති වෙන්නේ නැහැ. අපිට වටිනාකමක් පෙන්වන්න තව කෙනෙකුට ඉරිසියාවක් හදන්න එයාට වඩා මම මෙහෙමයි කියලා බැබලෙන්න අපිට මිනිස්සෙක් ඕනනේ. අපේ ලොකුකම් පෙන්වන්නේ අපි ගස් කොළන් වලට පෙන්වන්නේ. අපි හයිය හත්තියේ ගස් කොළන් වලට පෙන්නන්නේ. අපිට කවුරු හරි මිනිස්සෙක් ඕන, පණ ඇති කෙනෙක් ඕන. අපේ හයිය හත්තියේ පෙන්නන්නේ අපි ළඟ ඉන්න ඥාතීන්ට, යාළුවන්ට, නෑයන්ට, හිත මිත්‍රන්ට නේද? මගුල් කන්නේ ඥාතීන්ට තරු විසි වෙන්න. එහෙම තියෙනවා. ඉතින් බලන්න ඒකෙත් ඇති මනෝමයනේ. එතකොට පුස් සිතිවිලි නේද මේ පවත්තන්නේ කියලා තවත් ටිකක් තේරුම් ගන්න. මේ හිත මේක ඇලිල ඉන්න එක මේක ටිකක් ගලව ගන්න පුළුවන්. මේකේ ලාටු ගතිය ගලව ගන්න පුළුවන්. මේවා තේරුම් ගන්නකොට මේ මම මෝහයෙන් මවාගත්ත සංකල්පවල නේද ඉදිමිලා ඉන්නේ කියලා ලේසි පින්නතුන්ට මේක තේරුම් ගත්තාම එහෙනම් වටිනාකම් හැදලා තියෙන්නේ මනෝමය. එහෙනම් මේ සිතෙන් අත්හරින්න බැරි දෙයක් නෑ. ඒ වුණාට පුත්තාමත්තේ ධනම්මත්තේ කියලා හිතනවනේ. මට දරුවෝ ඇත, ධනය ඇත, ඥාති ඇත, මිත්‍රයෝ ඇත කියලා හිතනවා. බාල අදහසක් එනවා. ඒ බාල අදහස අපිට මකා ගන්න පුළුවන්කම තියෙනවා. මරණෙදි මං සියල්ල අතහැර යනවා නම් බුදු වදනක් තේරුම් ගන්න බැරි යයි මට අද සියල්ල අතහරින්න. බුදු වදනක් තේරුම් ගන්න බැරි යයි මට මේ සියල්ල අතහරින්න කියලා කල්පනා කරන්න ඕනේ. මාරයා හමුවේදී සියල්ල අතහරින්න පුළුවන් වෙනවා නම් ඇයි බුදුහාමුදුරුව ඉස්සරහා සියල්ල අතහරින්න බැරි? ඔබ තේරුම් ගන්න ඔබ සියල්ල අතහරින්නේ මරුවා ඉස්සරහාද බුදුහාමුදුරුව ඉස්සරහාද කියන එක විතරයි. අතහරින්න වෙනවා. තැන් දෙකක් තියෙනවා. මේ තැන් දෙකෙන් එකක් තෝරගන්න. මරුවා ඉදිරියේ සියල්ල අතහරිනවද බුදුහාමුදුරුව ඉදිරියේ සියල්ල අතහරිනවද? මේ ධර්ම මණ්ඩපයේදීම සියල්ල අතහරිනවද? නැත්නම් තා දසවසකින් දෙකකින් තුනකින් හතරකින් ඊට වැඩිය කොහෙද නේද දසවස්? කාලයක් යනකොට එදාට අත්හරිනවද එහෙම නැත්නම් අද අත්හරිනවද කියලා තමන් තෝරගන්න. එදාට අත්හැරෙන්නේ කයෙන්. සිත යෝම බදාගෙන යනවා පිටතුනේ. අද අත්හැරියොත් අත්හරින්නේ සිතෙන්. ඒත් කය අරගෙන යනවා. කය කොයි වෙලාවක හරි වැටෙනකන් තියේවි එච්චරයි. ඊට පස්සේ සිතෙන් අත්හැරියොත් සියල්ල තමන් මේ ලෝකෙ නිදහස් වුණු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් උපත පිළිබඳව සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා. අනේ හාමුදුරනේ අපි ඉතින් උපදින්න කැමතිනේ. ඒක මහත්මයෙක් කිව්ව දවසක් කිව්ව, අනේ හාමුදුරනේ මේ බල්ලෙක් වෙලා හරි ඉපදුනොත් මේ සංසාරේ මේ ලෝකේ බලන්න පුළුවන්. නැත්නම් මේක ඉවර කරගත්ත ගමන් මේකෙන් අවසන් වෙනවනේ කියලා. බුදුහාමුදුරුවෝ පෙන්වූ දෙකක් තියෙනවනේ, භවතණ්හා විභවතණ්හා. භවතණ්හා විභවතණ්හා දෙකම නැති වෙනවා. දැන් ඒ පුජ්‍යලයාට තියෙන භවතණ්හාවක්. බල්ලෙක් වෙලා හරි උපදින්න ඕන. තේරුණා නේද? ඒ මිනිස්සයා පින් කරන්නෙත් නැහැ බයට. මොකද කියලා හෙවොත් නිවන් දකී කියලා බයයි. බලන්න මේ පුජ්‍යලයාගේ වචනේ, බල්ලෙක් වෙලා හරි උපදින්න ඕන. සමහරලාට වෙන්නත් ඉඩ තියෙන මේ වචනේට අනුව. එහෙම කියවෙන ඔයගොල්ලන්ගේ තියෙන ශක්තියේ ප්‍රමාණයට. ඊට පස්සේ තව එක්කෙනෙක් අපේ උපාසක මාතාවරු පියවරු නිතරම කියන්නේ, මට නම් එපා, මේ ආත්මේ එපා, ආයි නම් උපදින්න එපා, මට ලබන ආත්මේ නම් එපා කියාම කෑක ගහ ඉන්නවා. එතකොට ඒ මොකද්ද? ඒකත් නිවන් දකින්න බාධාවක්. ඒකට කියන්නේ විභව තණ්හා. භව තණ්හා විභව තණ්හා. මට භවයක් එපා කියලා කෑ ගහන අයත් ඉන්නවා, මට භවයක් ඕන කියලා කෑ ගහන අයත් ඉන්නවා. හැබැයි මේ මෝඩයෝ දෙන්නම දන්නේ නැහැ මෙතන යථාර්ථය තුළ සත්‍යයේ පුජ්‍යලයක් නැහැ. මේ තියෙන්නේ මවාගත් එකක්, හදාගත් එකක් තියෙන්නේ. ඒ හදාගත් එක තුළ රැවටීමේ අවිද්‍යාත්මක ශක්තියක් ක්‍රියාත්මක වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒකට හසු වෙලා ඉන්නවා. පින්නතුනේ අතහැරීම කියන වචනයයි සිත අතහැරීම කියන වචනයයි කියන්නේ දෙකක්. ඒ වගේම අතහැරීම කියන වචනය සියල්ල අතහැරීම කියන වචනයයි කියන්නේ දෙකක්. දැන් ඔය දෙක හිතලා මට උත්තරයක් දෙන්න පුළුවන්ද? මොකද්ද ඔය දෙකේ තියෙන විෂමතාවය කියලා? ප්‍රභේදනේ මොකද්ද වෙනස? අතහැරීම කියන්නේ එකක්, සියල්ල අතහැරීම කියන්නේ තවත් එකක්, වෙනස්ම එකක්. සිතෙන් අතහැරීම කියන්නේ එකක්, සිත අතහැරීම කියන්නේ තව එකක්. තියොන්නව තේරුම් ගන්න නැතුව, ඕව සම්මර්ෂණය කරන්න නැතුව නිවන් දකින්න බෑ. මොකද තමන්ගේම නුවණින් දැකීමක්නේ නිවන කියන්නේ. යදහා පඤ්ඤාය පස්සතේ. දුටු දේ දුටු පමණයි කියලා කියනකොට ඒක දකින්න පුළුවන් ශක්තියක් තිබුණු නිසා රහත් වුණා. අද ඉන්න මේ ඉන්න මහාචාර්යවරුන්ටවත්, අග්ගමහා පණ්ඩිත හිමිවරුන්ටවත් දුටු දේ දුටු පමණයි කියන එක තේරුම් ගන්න ශක්තිය නැත්තම් නිවන් දකින්නේ. ඉතින් දුරුදේ දුටු පමණයි කිව්වහම අපි බෞද්ධ පින්නතුන් පොල්ලෙන් ගෙහුවා වගේ බලාගෙන ඉන්නවා. ඇයි? නෑ, ඉතින් අපිට තේරෙන්නේ හාමුදුරුවම කියන්න ඕක. ඒකට කියන්නේ මෝහය. දෙයක් කිව්වහම තේරෙන්නේ නැත්නම් ඒකට අපි කියන්නේ මෝහය. නැත්නම් අපි පාවිච්චි කරන වචනේ මොකද්ද සිංහල වචනේ? මෝඩකම. අපි යමක් කිව්වහම දෙයක් තේරෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒකට කියනවා මෝහය, මෝඩකම කියලා කියනවා. එතකොට අපි මෝඩකමින් ඉන්නවද හැමදාම? නෑනේ. තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. උත්සාහ කරන්න ඕන. උත්සාහ කිරීමනේ යමක් තේරුම් ගන්නේ. උත්සාහ කිරීමනේ තේරුම් ගන්නේ. ඔබ නිවන දකින්නේ නැනේ හැම වෙලාවෙම. ඔබට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මම ඒ ප්‍රශ්නේ කියලා දෙන්න. කැමතිද දැනගන්න ඒක? ඔබට පොඩි ගැටලුවක් තියෙනවා, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි ඔබට නිවන් පේන්නේ නැත්තේ, දකින්න බැරි. මේක මුළු මහත් ලෝකෙම දැනගත්තොත් මේක ගොඩාක් වටින කාරණයක්. පොංචි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ මට කියන්න පිටුපස බලලා මොනවද තියෙන්නේ කියලා. ඔය කොයි විදිහට කරන්න අමාරු වෙන්නේ? නැගිටින්න කුපුටු වලින් හැමෝම. හරි. දැන් පිටුපස හැරෙන්නකෝ. ආයෙත් පිටුපස හැරෙන්නකෝ. ආයෙත් පිටුපස හැරෙන්නකෝ. නැවතත් පිටුපස හැරෙන්නකෝ. නැවතත් පිටුපස හැරෙන්නකෝ. කොතාම පිටුපස හැරිලා නැහැනේ. ආයෙත් පිටුපස හැරෙන්නකෝ. තාමත් පිටුපසට හැරිලා නැහැ. දැන් පිටුපස කොයි පැත්තද තියෙන්නේ? මේ පැත්තනේ. ආයෙන ආයි හැරෙන්න ඕන පිටුපසට. එන ආයිත් හැරෙන්න පිටුපසට. දැන් ඔබ තේරුම් ගන්න, දැන් අසුම් ගන්න. දැන් ඔබ තේරුම් ගන්න, ඔබට කවදාවත් පිටිපස්සට හැරෙන්න බෑ. මම දිගටම කිව්වේ පිටිපස්සට හැරෙන්න කියලා. ඔබ එක එක පැතිවලට හැමතිස්සෙම හැරුණා. මම වෙන වචනයක් පාවිච්චි කළාද? නෑ. මම එකම වචනයක් පාවිච්චි කරේ. හැබැයි ඔබට තාම පිටිපස්සට හැරෙන්න බැරි වුණා. මොකද්ද ඔබේ තේරුම? හාමුදුරුවන්ගෙන් ඔබ ප්‍රශ්නෙට උත්තරේ අරගෙන හරියන්නේ නැහැ. ඔකට උත්තරේ ඔබ තුලින්, තමා තුලින් මතුවෙන්න ඕන. ඒකට මම මොකද කරන්න ඕන? හොඳට මේ කාරණේ තුල කිදා බැහැලා කල්පනා කරන්න ඕන, විදර්ශනා කරන්න ඕන, ඔළුව කඩලා තේරුම් ගන්න ඕන. පින්නතුනේ අපිට ලැබෙන හුදකලාවේ, නිසසල භාවනාවේ, සක්මනේදී, මිදුල අමදිද්දී, වැඩ කරද්දී මෙන්න මේ වගේ කාරණාවක් ඔළුවට වැටුණාම මේ කාරණේ කඩ කඩා, ඔළුව කඩ කඩා එකම ප්‍රශ්නේ සතියක් හොයපු අවස්ථා තියෙනවා පින්නතුනේ. කාටවත් තේින්නේ හාමුදුරුවෝ දානෙට වාඩි වෙලා ඉන්නෝ, ආ කාලේ කනවා, හාමුදුරුවෝ අතෙන්ට වෙලා ඉන්නෝ, කල්පනා කර කර ඉන්නවා. සමහර අය මගෙන් අහලත් තියෙනවා, මොකද ආනන්ද කල්පනා කරන්නේ? කලකිරිලද? මගේ වැඩක් මං ඇතුලේ. නමුත් අනිත් අයට ඒක පේන්නේ. ශ්‍රීපාදයෙන් වඩින්දි තනියෙන් මේ විදර්ශනා කරමින් වඩින්නේ. කොහේ හරි නිසසල තැනක් මේ ගල් තලාවක් හම්බුණාම පරිසරය දිහා බලාගෙන මේ වගේ ධර්ම කරුණක් මෙනෙහි කරනවා. යන උදවිය එක එක දේවල් හිතනවා. හාමුදුරු කලකිරිලද කොහෙද? හාමුදුරුවන්ට බූට් එකක් ඇදිලද දන්නේ නැහැ. බල බල ඉන්නවාගේ ඕම එක එක මේ සංකල්ප වලින් තමයි මිනිස්සු හිතන්නේ. සමහරලාට හාමුදුරු කීයක් හරි බලාපොරොත්තුෙන් වාඩි වෙලා ඉන්නවද දන්නෙත් නැහැ කියලා රුපියල් 5ක් දාලා ගියාවිල්ලා එක්කෙනෙක්. ඉතින් විදර්ශනාවක් කරන්න හම්බෙන්නේ නැහැ ලංකාවේ මිනිස්සුන්ට පේන විදියට නම්. නමුත් තමා ඇතුලෙන් විදර්ශනා කරන්න. මොකද්ද විදර්ශනාව? පිටුපසට හැරෙන්න. පිටුපසට හැරෙන්න. පිටුපස තියෙන දේ බලලා මට කිව්වොත් අන්න එදාට ඔබට ලොකු ඥානයක් පහළ වෙලා තියෙවි. ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මම මුලින් කිව්වනේ මේ මනුෂ්‍යයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ නිසා තමයි නිවන් දකින්න බැරි. ඒ කියන්නේ පිටුපසට හැරෙන්න බැරි කම. දැන් වාර ගණනාවක්ම හැරුණා. හැමතිස්සෙම ප්‍රකාශ කරේ ස්වාමීන් වහන්සේ පිටුපසට හැරෙන්න කියලා. නමුත් පිටුපසට හැරෙන්න බැරි වුණා. ඉතින් මම එළි වෙනකන් රෑ වෙනකන් ওই විදියට කරකැව්වත් කරකැවි කැවි ඉන්නවා මිසක් පිටුපසට නම් හැරෙන්න බෑ. මෙන්න මේ වගේ සැඟවිච්ච තැනක තියෙනවා උතුම් නිර්වාණය නැමැති මාණික්කය. මෙන්න මේ වගේ සැඟවිච්ච තැනක තියෙනවා උතුම් නිර්වාණ ධාතුව. බුදුහාමුදුරුවෝ හොයාගත්තේ මිනිස් ඇසට බලන්න බැරි තැනක තියෙන නිවන. ඒ උතුම් නිවද මාද දුටු නිසා මා ඉතාම සතුටෙන් ඒ ගැන කියනවා. ඔබටත් ඒක දකින්න කියන්නේ. ඒක දැකේ නැත්තම් වැඩක් නැහැ. හිතන්නේ නතුනේ මේ මහා ජරා ජීර්ණ වෙච්ච මේ සමාජය තුලින් නිවනක් මතු කරගත්තා කියන වචනය අහන්නවත් ලැබෙන සමාජයක ලෝකයක නෙමෙයි අපි ජීවත් වුනේ. හරි අසීරුවෙන් මේ නිවන නොලබා ගවේෂණයන් තුල මිය යන ස්වාමීන් වහන්සේලා බොහොමයි. විවිධ ධ්‍යාන තලවල පැටලිලා දුක් විඳින හාමුදුරුවෝ බොහොමයි. විවිධ මානසික ආබාධවලට ලක්වෙච්ච ප්‍රමාණය බොහොමයි. ඒ අතරින් ලක්ෂ ගාණෙන් එක්කෙනෙක් තමයි මේ විපරිත සමාජය තුළින් නිවැරදි දේ අරගෙන පිබිදෙන්නේ, ගොඩ නැගෙන්නේ, ගොඩට එන්නේ, ගොඩ වෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්. ඇයි ඒ? දෘෂ්ටි බහුලයි, සංකල්ප බහුලයි. නුවණ මද වුණොත් ආචාරවාදයන්ට හසු වෙනවා, පිටක සම්ප්‍රදායන්ට හසු වෙනවා, පොත්වල තිබුණයි කියලා ගොන් වැඩ කරනවා. දැන් ඔය අනිත් ආගම්වල එහෙම මිනිස්සු මරාගෙන මැරෙන්නේ පොත්වල තියෙන නිසානේ. පොතේ මෙහෙම එකක් තියෙනවා කියලා ඔය මිනිහා මරාගෙන මැරෙනවා. පොතේ මෙහෙම මැරුණාම ස්වර්ගය යනවා කියලා මිනිහා පොත විශ්වාස කරපු නිසා තමයි මරාගෙන මැරෙන්නේ. ඒක නිසා තමයි බුදුහාමුදුරු ඒ පිටක සම්පදායට යන්න එපා කියලා මෝඩ නැති මිනිස්සුන්ගෙන් ඉල්ලීමක් කළා. ternary වර්තමානයේ හරි මෝඩකම අඩු මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිස්සයා කිසිම පිටක සම්පදායක්, ඒ කියන්නේ පොත්වලින් එන සම්ප්‍රදායකටම අනුගත වෙන්නේ නැහැ. එහෙම නැත්තම් පුජ්‍යල සම්ප්‍රදායකට, පුජ්‍යල දේශනාවකට කොටු කරන්න බැහැ ඥානවන්තයෙක්. ඥානවන්තයෙක් කියන්නේ ස්වාධීනව ගවේෂණය කරන පුජ්‍යලයෙක් වෙනවා, ගවේෂකයෙක් වෙනවා. අන්න එවැනි පිරිසක් තමයි මෙතෙන්ට ඕන. පොත්වලට අහුවෙන්නේ නැති, දේශකයන්ට අහුවෙන්නේ නැති, එක එක සම්ප්‍රදායන් වලට හසු වෙන්නේ නැති මහා හිතුවක්කාර පිරිසක් ඕන මට. මම බොහොම ආදරෙන් මතක් කරනවා හිතුවක්කාර මිනිස්සු එන්න ඕන මෙතෙන්ට බණ අහන්න කියලා. ඇයි එහෙම කියන්නේ? ලෝකේ පළවෙනි හිතුවක්කාරයා සිද්ධාර්ථ ගෞතම. ඇයි හිතුවක්කාරය කියන්නේ? තාත්තා කියන දේ අහන්නේ, මැදිහතුරු කියන දේ අහන්නේ, බිරිඳ කියන දේත් අහන්නේ. බිරිඳ කකෝ යන්න කියලා කිව්වයි නෑ. ඊට පස්සේ ශාස්ත්‍රවරු හම්බෙනවා, මහා රැවුල්, දිග රැවුල් තියෙන, ආත්ම ගණන් බලන්න පුළුවන්, හිත කියවන්න පුළුවන්, උඩින් යටින් යන්න පුළුවන් මිනිස්සු, නොපෙනී යන්න පුළුවන් මිනිස්සු. ඒගොල්ලෝ කියන දේ අහන්නේ නැහැ. තමන්ටම ආවේනික වෙන, තමන්ටම දැනෙන දර්ශනයක් සොයා ගියා. අපිට සමාජය ගැන්නේ කොහොමද? පුතේ කියන දේ අහපන් කියලා කියනවා. මේ මං කියන දේ අහන්නයි කියලා කියන සීයල දිහා, මුත්තල දිහා, බාප්පල මහප්පල දිහා, ගුරුවරු දිහා බලන හොදට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මට හිතෙනවා මං කියන දේ ඇහුවොත් කවදා හරි මෙන්න මේ යෝධයා වගේ වෙයි මාත්. තේරෙනා නේද? මේ කියන දේ අහන්න ගියොත් එහෙම වෙන්න මේ යෝධයා වෙයි මාත් කියලා දැම්ම පහුගිය කාලෙක කෙනෙකුට කිව්වත් එක්ක. දැන් සීයල ඒ කාලේ කිව්ව නේද සීයල කියන දේ අහන්න කියලා? ඔව්. සීයේ සීය කියන දේ මං ඇහුවනම් අද සීය වගේ තමයි මාත් කියලා. දැන් මං ඇහුව සීය සතුටෙන්ද ඉන්නේ? අනේ නෑ. හරි ඉඩ ගඩන් ටික අරුම් ගත්තා, මෙහින් ඉඩ ගඩන් ටික මුම් ගත්තා, දැන් මට යන එන මන් නෑ, මං ගෙවල් ගෙවල් ගහන්නේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම කවුරුත් කියන දේවල් අහන්න යන්න එපා. එතකොට අපත් කොයි බහරි ගුරුකුල පරම්පරාවක්, කොයි බහරි පිටක සම්පදායක්, මේ හාමුදුරුව ලොකුයි, මේ හාමුදුරුව හරමයි, මේ හාමුදුරුව ප්‍රසිද්ධයි, මේ හාමුදුරුවන්ට රජුන් වඳිනෝ, අනේ මේ හාමුදුරුව තමයි මේ රටේ ඉන්න මහා පණ්ඩිතයා, ඒ නිසා පිළිගන්න ඕන. මොන සංසාරෙන් ආපු හිතුවක් ආරගමක් තිබුණා. එහෙම පිළිගන්නේ මටම සත්‍ය තේරෙනකම් මම ඒකත් එක්ක තර්ක කරන වාද කරන. නැත්තම් මට තේරෙන්නේ මෙහෙමයි, මට තේරෙනකම් මම ඒකත් එක්ක වාද කරනවා කියලා කියනවා. සත්‍යයට ඉඳ දීලා මෙන්න මේගොල්ලන්ට තමයි කියන්නේ හිතුවක් ආර මිනිස්සු කියලා. එනිසා ඔබ හිතුවක්කාර වෙන්නේ නැත්නම් එයාගේ ඒක පිටින් හිත අවනත නම් එයා අදහස් වෙන්නේ හිතටත් අවනතයි. පුජ්‍යලයන්ට අවනත වෙනවා නම් එයා සිතටත් අවනතයිනේ. මොකද අවනත? ඔව්, කෙලෙස් ඇති වුණාම කෙලෙස් වලට අවනතයි. හැඟීමක් ඇති වුණාම හැඟීමට එහෙමනම් අවනතයි. හිතුවක්කාර මනුස්සයා මොකද කරන්නේ? කෙලෙස් ඇති වුණාම සම්මර්ෂණය කරනවා, හැඟීමක් ඇති වුණත් සම්මර්ෂණය කරනවා, අදහසක් ඇති වුණත් සම්මර්ෂණය කරනවා. කියන්නේ විදර්ශනා කරනවා, එහෙම නැත්නම් කල්පනා කරලා හිතල බලනවා, නැත්නම් ඔළුව කඩලා බලනවා, ඔක තේරුම් ගන්න නැත්නම් හොඳට සර්ච් කරලා බලනවා මොකද්ද කියලා. නේද? ඒක පැහැදිලි රූපයක් ගන්න ෆෝකස් කරනවා කියන්න පුළුවන්. මොනවද ඇනලයිස් කරනවා, එක එක ওই මොකක් හරි වචනයකින් හරියට තේරුම් ගන්න. මේ සම්මර්ෂණය කරනවා කියන්නේ මොකද්ද කියලා හැම භාෂාවක්ම අඩු වැඩියෙන් දන්න සියලු දෙනා. මෙයා මේ හැම දෙයකම පරිශ්‍රය කරනවා, පැහැදිලි රූපයක් ගන්න උත්සාහ කරනවා. ඒක පැහැදිලි නැත්නම් ඒක පැහැදිලි කරගන්න මහන්සි වෙනවා. මේක තමයි ඥානවන්ත මිනිසෙක් ලක්ෂණය. ගොඩාක් දේවල් පිනතුනේ ලබලම, අත්දැකීම් ලබලම එන්න ගියොත් වයසට යනවා. සතර පෙරනිමිති දුරතියා තරුණ කාලෙම දැකීමෙන් සිද්ධාර්ථයන්ට බොහොම ගැඹුරෙන් හිතන්න පුළුවන්කම ලැබුණා. මහලු රුව දකිනකොටම අනේ මාත් මහලු වෙනවා, මගේ වයස මෙච්චරයි. ඒ වුණාට මම මහලු වෙනවා, මට අවුරුදු 28ක් 29ක් වුණාට. බොහොම වේගෙන් තේරුම් ගත්තා. ඒක මොන තරම් ගැඹුරින් තේරුම් ගන්න ඇද්ද? කර්මස්ථානයක් වගේ ගිහිල්ලා කොච්චර කල්පනා කරන්නේ නැද්ද කියලා ඔබට හිතෙනවද? මේ මහලු බව ගැන සෑහෙන සංවේදීව කල්පනා කරන්නේද? රටක් හැටියට මිනිස්සු දුක් විඳින එක, මමත් මහලු වෙනවා, මොකද මේ ජීවිතයේ අරුත, මොනවද මේ අපි කරන්නේ, මොනවද මේ මිනිස්සු ළඟ තියෙන බලය, කාමය, තණ්හාව, තෘෂ්ණාව, මොනවද මේවයි තියෙන තේරුම, කේ කියා දහසකුත් ආකාරයන් වලට කල්පනා කරමින් හිඳින්නේ නැති. ඒව ලියන්නේ පොත්වල, ඒව ලියවෙන්නේ අනේක විධ ආකාරයෙන් කල්පනා කරන්නේ නැති. ඒක හිසට හිසේ කැක්කුමක් වෙන තරමට කල්පනා කරන්නේ නැති. ඒ පොහොය දවසේ නිවාඩුවක් තියෙන නිසා, ඒ නිවාඩුව දවසේ ඔය අපේ අය ට්‍රිප් යනවා වගේ, ඉතින් එදා දවසේ ඉතින් රජවරුන්ට කුමාරවරුන්ට එළියට පහළට බැහැලා බලන්න පුළුවන් නිදහස තියෙන නැති. ඒ දිනවලටම ඉතින් ගිහිල්ලා ඒ පොහොය හතරේදී සතර පෙර නිමිතිම දකින්න ඇති. දැන් ඔබ අප දකිනවා හැමදාම කොරෝනා ලෙඩ්ඩු මෙච්චර මලා, මෙච්චර මෙච්චර වදුරු වලින් මලා. පෙරතුරේ පොදුම කොරෝනා වලින් මැරෙන දවසට 3-4යි, ඇක්සිඩන්ට් වලින් මැරෙනවා දවසට 10ක් 20ක් 15ක් විතර. එතකොට මිනිස්සු තේරුම් කරගන්න එපා කොරෝනට වඩා දරුණු මාර්ග අනතුරු කියලා. ඉතින් ඒකයි නැති කරන්න ඕන වැඩි ප්‍රමාණයක් මැරෙන එක. ඉතින් කොහොම හරි අපි කවුරුත් තේරුම් කරගන්න ඕන පින්වත් නේ. තේරුම් කරගන්න ඕන. දැන් ඔබම තේරුම් අරගෙන ඇති සත්‍ය කොහෙද තියෙන්නේ කියලා. නිර්වාණය කොහෙද තියෙන්නේ කියලා ඔබටම තේරුම් ගිහිල්ලා ඇති. තමන්ගේ හිස නැමැති කබලේ ස්වාමීන් වහන්සේගේ බණ නැමැති කසාය තම්බන්න ඕන. සද්ධර්මයේ නැමැති මේ කසාය තම්බන්න ඕන පින්නතුනේ ඔය හිස නැමැති කබලේ. තම්බලයේ සාරය ගන්න ඕන. සාරය ගත්තාම උත්තරේ එනවා. සසර රෝගය, භව රෝගය දුරු කරන ඖෂධය. පින්නතුනේ එකින් එක එකින් එක එකින් එක වටහලා දෙන්න ගියොත් පින්නතුන් මතවාද වශයෙන් බුදුදහමේ ගත්ත දහසකුත් කාරණා හාත්පස වෙනස් කරන්න සිද්ධ වෙනවා. බුදු වදනට අනුව අනුගත වෙච්ච විදියට නෙමෙයි සමාජයේ කල්පිතය සංකල්පය ගොඩනැගිලා තියෙන්නේ. එහෙම වුණොත් එහෙම අපිටම අපි ගැන සංවේගයක් ඇති වෙනවා. අපි ටීවී වලින්, ගුවන් විදුලි වලින් මෙතෙක් කාලයක් ඇහුවේ මොනවද කියලා. දැන් පිළිතුරේ අපි මේ රූපය කියලා කියන්නේ මොකටද කියලා තේරුම් ගත්ත එක විතරක් වටහා ගමු. රූපය කියන්නේ මොකන්ද කියලා. කොහොමද අපි සියලුම ගුවන්විදුලි රූප වාහිනී ඔය දේවල් වලින් බණ වලින් පොත් වලින් ඉගෙනගත්ත රූපේ කියන්න බලන්න මොකද්ද රූපේ කියන්නේ. රූප කියන්නේ ඉතින් මේ ගහ කොළ ගෙහෙන පිරිමි මිනිස්සයා මේ ඉන්නේ මේ ඔක්කොම ඉතින් රූපනේ. ඒකනේ රූපය දෙතිස් කුණප කඩ කඩ අයව මෙව බලන්නෙත් නේ. ඔබ තමයි අපි අඳුනගත්ත රූපය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වෙන්නපු රූපේ ඕක නෙමෙයි වෙන්නතුනේ. රූපයට ලබා දුන්නු අර්ථය ආදි වචනය තමයි රූපණය කියන එක. රූපණය වෙන වැඩයි රූපේ කියලා කිව්වේ. අර හම්බුන දැන් ඉතින් අපි මේ අහපු බණ ටික අපරාධයක කුණුවක් කියට යනවනේ. මොකද වෙන්නේ? මොකද මේ රූපණය කියන වචනේ? ඒකයි දුරු කරන්න තියෙන්නේ. ඒටයි රූපේ කියලා කිව්වේ. දැන් මනස දෙයක් දැකීමෙන් රූපණය වෙනවා. කන දෙයක් ඇසීමෙන් රූපණය වෙනවා. තා වචනයක් පාවිච්චි කරන්නම් ඔය අපේ දකුණු පළාතේ පාවිච්චි කරන වචනයක් තියෙනවා ඉද්දෙනවා කියලා වචනයක්. තුවාලේ ඉද්දෙනවා. ඒකෙත් තියෙන්නේ රූපණය වීමනේ. රූපණය වෙනකොට තමයි ඉද්දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි ඇහැ ඉද්දෙනවා, කන ඉද්දෙනවා. ඉද්දෙනවා කියන්නේ රූපණය වෙනවා. තා කොහොමද ඒක තේරුම් ගන්න? ඉංග්‍රීසි වචනයකුත් ඒකට දාන්න පුළුවන් මං කරේ. කාදරේ එතකොට තේරෙන්නේ ටිකක්. මම හිතන්නේ ටිකක් ගැළපෙලා යයි. මම හිතන්නේ දැනෙනවා කියන වචනය, ෆීල් වෙනවා කියන වචනය, සංවේදීතාවය කියන වචනය, ෆීලිංස් කියන එක කියන්න පුළුවන් වෙයි. ටිකක් ගැළපෙලා යයි. මේක තමයි රූපය බුදුහාමුදුරු පෙන්වන. මේක තමයි කඩල බලන්න පෙන්වපු රූපය. නමුත් අපි පංචස්කන්ධ රූපයක් අල්ලගෙන දස අතේ නැහෙනවා නිකන් දකින්න බෑ. හැබැයි මෙන්න මේ රූපය අයින් කරන්න පුළුවන්. මේ ජීවත් වෙලා ඉද්දී රූපණය වීම අයින් කරන්න පුළුවන්. හැබැයි පංචස්කන්ධය අයින් කරන්න බෑනේ. රූප නිරෝධෝ කියලා කිව්වම එහෙනම් මැරෙන්න ඕන. හැබැයි මේ ආනන්ද හැමුදුරුවෝ සහ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ රූපයේ රූපණය වීම අයින් කරන්න පුළුවන්. අරක අයින් කරන්න බෑ. ඉතින් අපේ හාමුදුරනේ හරි පඬිත හාමුදුරුවනේ අපිට ඕවා කිව්වේ. පොතේ පඬිතයෝනේ. පොතේ කියන්නේ එක්තරා මෝඩ පඬිතයෝ ටික පොතක් ගහනවා. පොතක් ගහලා ඒ මෝඩයෝම මෝඩයන්ට සාතික දෙනවා. එච්චරයි. එතකොට ආයෙත් අපි එතකොට මෝඩයිද? පින්නතුනේ හොඳට මතක තියාගන්න, ලෝකෝත්තර දර්ශනය හමුවෙහි මහාචාර්යවරු අග්ගමහා පඬිතවරු මොන්ටිසෝරි. හොඳට මතක තියාගන්න ඒක. ඒක බුද්ධ කාලෙත් ඒක එහෙම කළා. එක්තරා ත්‍රිපිටකයම කටපාඩම් කරගත්ත භික්ෂුවක් හිටියා. හරියට මතකයි. උද්දර කියන්න පුළුවන්. වේද ශාස්ත්‍ර පිළිබඳව බොහොම පළල් දැනුමක් තියෙනවා. එයා ඇවිල්ලා බණ කියන බොහොම ප්‍රචලිතයි. තව භික්ෂුන් වහන්සේ කෙනෙක් එක්ක තර්ක කරනවා, වාද කරනවා. උන්වහන්සේට මෙයා දන්නේ වයින් අරක දන්නවද, මේක දන්නවද, මේක දන්නවද කියද්දී උන්වහන්සේ බොහොම නිහඬයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනාවා. මේ බලන්න අවබෝධ වුණයි කියන කෙනාට කතා කරන්න බෑ. මේ අවබෝධය මේ දැනගත්ත මේ හාමුදුරු හරි පණ්ඩිතයි ඥානවන්තයි කියලා දෙන්නම ගෙන්නේවා. බුදුරජාණන් වහන්සේ හොඳ වැඩක් කළා. ලෝකයේ ගැන හොඳට කියන්න පුළුවන් මේ ත්‍රිපිටකය කියලා එදා තිබුණු විනය ධර්මය පිළිබඳව එදායි විකට තියෙන ප්‍රමාණය ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම නොයෙකුත් වේද ශාස්ත්‍ර පිළිබඳව ත්‍රිවේදයන් ඉගෙනගෙන තියෙනවා. මේ ලෝකයේ පිළිබඳව මෙයාට බොහෝම පළල් දැනුමක් තියෙනවා, පරිචයක් තියෙනවා. කියාගෙන 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 කොච්චර හරි යනවා. කියාගෙන යන්න දෙයලා බුදුරජාණන් වහන්සේ එක තරගන අතර කරලා ආන බින්නතුනි, හරි දැන් කියන්න ඕවයි නිරෝධය ගැන. ආන්න නිහඬ වුණා. මුළු ලෝකෙම තියෙන දේවල් බින්නතුනි දැනගත්තට මේ මහාචාර්ය බුද්ධයෙන් මේ ලෝකේ නිරෝධය ගැන නිවන ගැන කතා කරන්න බෑ. ලෝකෝත්තර භාවය හමුවේදී මොන්ඩිසෝරියට වැටෙනවා, ලදරු පාසලට වැටෙනවා බින්නතුනි. මේ සියලුම දැනුම උගත්කම් ඒක කාටවත් අපහාස කරන්න කියනව නෙමෙයි, ඒක ඇත්ත කතාව. ඒක මොකද සිරිමත් බඹ සිරසේපා විසිනා මේ ආර්ය ශ්‍රාවකයෝ කියලා කියන්නේ ඕ මහා බ්‍රහ්මයේගෙත් ඕ හිසෙට අඩිය තියලා නගින්න පුළුවන් කෙනෙක් කියලා පෙන්වන්නේ ඒකෙන්. ඒ කියන්නේ මේ මහා බ්‍රහ්මය කියන්නේ ඔක්කොම දන්න කෙනා. තේරුණාද? එතකොට අපි මේ උගත්කම මොකද්ද? මහා බ්‍රහ්මය කියලා කියන්නේ ලෝක මෙව ලෝ සියල්ලම දන්න කෙනාට තමයි මහා බ්‍රහ්මය කියන්නේ. වර්තමානයේ ගෝඩ් කියන්නේ ඒ සංකල්පම පෙරලිලා ඇවිල්ලා තමයි. මිනිස්සුන්ට විද්‍යාත්මක දේවල් ගැන කතා කරන්න බැරි වුණා, ප්‍රබේධන කරන්න බැරි වුණා. එතකොට යම්කිසි අඥාන ශාස්ත්‍රවරයෙක් බිහි වුණා නම් ඒ පුජ්‍යලයා නොදන්න හැම දෙයක්ම දෙයයන් ළඟට තල්ලු කිරීමට, බ්‍රහ්මයා ළඟට තල්ලු කිරීමට කණුවක් හදාගත්තා. බුදු කෙනෙකුට අවශ්‍ය නැහැ එහෙම දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි අල්ලගෙන නොදන්න දේවල් දෙයයන්ට ඔප්පුවෙච්චාවි කියලා කියන්න. බුදුවරයෙකුට පුළුවන් මේ හැම අංශු මාත්‍රයක්ම පරමාණුවක්ම බෙදලා කියන්න පුළුවන්. බෙදා වෙන් කර දේශනා කරන්න පුළුවන්. විද්‍යාව උදපාදි තියෙනවා. අර ගොල්ලන්ට විද්‍යාව නැහැ, මෝහයෙන් පිරලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලොන්ගේ නිරන්තරයෙන්ම හැම එකම නොදන්න දේවල් දෙයියෝ 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 කියලා දෙයියන්ගේ පැත්තට තල්ලු කරලා දාලා ඇඟ බේරගත්තා. ඔන්න එහෙම තමයි ඔය දේවාගම් අප්‍රමාණ බිහි වුණේ. දේවාගම් තියෙනු සිය ගානක් තියෙනු පිනුතුනේ. ඒ නිසා පේනද නිරෝධය ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ බොහොම ලස්සනට අර ආරේ භූමියට පත් වෙච්ච උතුමා. ආන් ඊට පස්සේ ආ තේරුම් ගත්ත යාගේ පරාදය. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා අනර්ථ පද ගාථා දහසකට වඩා අර්ථ පද එක ගාථාවක් දැන ගැනීම ශ්‍රේෂ්ඨයි. නමුත් දැන් අපි සමාජයේ ගිහියෝ වේවා පැවිද්දෝ වේවා සියලු දෙනා මොකද කරන්නේ? අනර්ථ පද ගාථා අදහසක් කියවනවා. මමත් පන්සලේදී පිරිවෙනේදී කියවපු ගාථා පද ප්‍රමාණය දහස් ගාන කටපාඩම් දීපුවා. නමුත් මං ඒවයි අර්ථයක්වත් මුලක් මැදක් අගක්වත් කියලා දෙන දෙනා දැනගෙන හිටියේ නැති බවත්, මන් දන්නේ නැති බවත් දැන් තමයි මන් දන්නේ. ඒ නිසා අනර්ථපද ගාථා 1000ක් පස්සේ, දේශනා 1000ක් පස්සේ යන්න එපා. එක වචනේ හරි අර්ථ පූර්ණ කරගන්න මහන්සි වෙන්න ඕන. එක පදේ අර්ථ පූර්ණ කරගන්න මහන්සි වෙන්න ඕන. නොදන්න කාරණයක් පහු කරගෙන යන්න එපා. හැම කාරණේම පරිපූර්ණ කරගෙන යන්න. නොදන්න කාරණා පහු කරගෙන ගියොත් එහෙම පින්නතුනේ අර පාසල් යන කෙනෙකුට මේක උදාහරණයක් දක්වන්න පුළුවන්. පාසලේ එදිනෙදා දෙන වැඩ කටයුතු තේරුම් ගන්න නැතුව අනවබෝධයෙන් එදා වේල පහු කරගෙන පන්ති ටික පහු කරගෙන එයා දවස් ටික පහු කරගෙන ගියොත් විභාගෙදි මොකද වෙන්නේ? විභාගෙදී අසමත් වෙනවා. ඒ වගේ අපි අහන අහන ධර්ම කරුණු හරියට නුවණින් වටහා ගන්න නැතුව කරුණු කරුණු ඔහෙ පහු කරගෙන යනවා විමසන්න නැතුව. මොකද වෙන්නේ? අවසාන ප්‍රතිඵලයේදී තමන් දුර්වල වෙනවා. මොකද මේ හැම දෙයක්ම පහු කරගෙන ගිහිල්ලා අවසාන වෙනවා විභාගය. ඒ නිසා නොදන්න විදියට පහු කරගෙන යන්න එපා. තමන් හැම දෙයක්ම දැනුවත් වෙලා අවබෝධ කරගෙන ඉස්සරහට යන්න වග බලා ගන්න ඕනේ. නිවන සැම විටම සැඟවී පවතිනවා. නිවන සැම විටම පිටුපසින් පවතිනවා. හැරෙන්න පිටුපසට. එහෙම නැත්නම් මේ වචනේ අපි තවත් වචනයකින් අපි දේශනා කළා තියෙනවා මීට පෙර. තමා දෙසට හැරෙන්න කියන වචනයක් පාවිච්චි කරා. ඔකට හරි අමාරු වැඩක්. නමුත් ඔය තමා දෙසට හැරෙන්න කිව්වහම වැරදි අවබෝධයකින් මං හිත දිහා බලන් ඉන්න ඕන කියලා ඔන්න ඔහොම පිළිවෙලකට එනවා. ඒක නැති වෙන්නත් එක්ක තමයි මේ කාරණේ අපි අද දුන්නේ පිටුපසට හැරෙන්න. දැන් ඔබට හැකියාව ලැබුණොත් දැන් ඔබට දකින්න පුළුවන් ඔබට නොපෙනෙන නිවන. ඒ බුදුරජාණන් වහන්සේට සරුවඥයි කියලා කියන්නේ හැමදේම දන්නවා කියන එකත් හරියි. හැම පැත්තක්ම පේනවායි කියන එකත් හරියි. තේරුණාද? හැම පැත්තක්ම පේනවා ඔබට. ඒක පැත්තයි වෙන්නේ. පිටුපසට හැරෙන්න බැරි වුණානේ. හැම විටම මුහුණ දා සිටින පැත්ත අපි ගණන්නේ ඉදිරිපස හැටියටත්, නොපෙනෙන පැත්ත ගණන්නේ පිටුපස හැටියටත්. මේ පොඩි සිද්ධාන්තයකින් ඔබ මතක තියාගන්න ඔබට විශ්වයම ඔබ තුළට කැඳවා ගන්න පුළුවන් දහමක් ඕක ඇතුළේ තියෙනවා. පොඩි වදන් තමයි ඔය සුළුයි කියලා හිතුවොත් එහෙම තමයි මේ වැරදි. වහරි ගැඹුරු ධර්ම. දැන් සුනීත සෝපාක වැනි දරුව අවබෝධ කරගත්ත මේ ධර්මය. අර චූලපන්තක හාමුදුරු වැනි අයට බොහොම පොඩි හාමුදුරු කෙනෙකුට මේ දෙනවා මේ රෙදි කෑල්ලක් පිරිමදින්න. ඒ රෙදි කෑල්ලක් පිරිමදින රජෝහරණන් කියන පාටය සමග විශ්වයම කැඳවන තමා තුළට කැඳවන අරිහත්වය තමා තුළට කැඳවන දර්ශනයක් එක් තිබ්බා. පින්නතුන් හැමෝම නිවන් දකින්න කැමතිනේ. අපේ ඉන්න හාමුදුරුවරු මෙහෙණින් වහන්සේලා මේ සියලු දෙනා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලා මහා වෙන අයනේ. සියලු දුකින් නිදහස් වෙන සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස ඉමං කාසාවන් ගහෙත්වා දත්වා කියලානේ මේ මහාන වෙන මෙට මේ සිවුර දාන්න කියලානේ කියන්නේ. වැඩි කරුණෝද නැද්ද නම් දන්නේ නැහැ. හරිද? එහෙම කියලා මහාන වෙනකොට එකම අරමුණ වෙන්න ඕන විශ්වවිද්‍යාලය යන්නවත්, පඬිතු උපාධිය ගන්නවත්, ගුවන් විදුලි රූපවාහිනිය බණ කියනවත්, ප්‍රසිද්ධ වෙන්නවත්, යාන වාහන ගන්නවත්, පන්සල් ගන්නවත්, ලොකු හාමුදුරුවෝ මැනනකම් මම මේකේ ලොක්ක වෙනකම් වෙන්නේ කවද්ද කියලා බලන් ඉන්නවත් නෙමෙයි. හරි, මහාන වෙන්න ඕන ඒකට. මම දන්නේ මම දකින්න දේ මම හිතන්නේ මම හරි. ඒක නෙවෙයි. මේ දුකෙන් නිදහස් වෙන එක මේකල තමයි මේ සම්බුද්ධ ශාසනය තියෙන්නේ. භික්ෂුන් වහන්සේ කෙනෙක් ළඟට එන්නේ මේ වෛද්‍ය විද්‍යාව ගැන ඉගෙන ගන්නවත්, ගණිතය ඉගෙන ගන්නවත්, ඉංග්‍රීසි ඉගෙන ගන්නවත් මොකකටවත් නෙමෙයි ඉන්නේ බණපදේ අහන්න. නිවන් දකින්න එන්නේ. නිවන් දකින්න කාරණේ දැනගන්නයි එන්නේ. ඒ අය කිසි කෙනෙක් කළාද අටුම තරමේ රෙදි කෑල්ලක් අරගෙන මේක අර ගිනි කූරක් ඇතුල්ලුවාම ගින්දරපත් වෙනවා කියලා දකින නිසා රෙදි කෑල්ලක් පිරිමැද්දාම නිවන් දකින්න පුළුවන්ද කියලා බැලුවද නිකන් ටෙස්ට් කළා. කොහොමද මෙතන ඉන්නවනේ එක්කෙනෙක් අත උස්සන්න බලන්නේ එහෙම කෙනෙක්. ගෙදරදි මම නිකමට ට්‍රයි කළා කාටත් හොරෙන් රෙදි කෑල්ලක් පිරිමැදලා මේ පිරිසිදු වේවා රජෝහරණ කියලා මම ටිකක් වරුවක් විතර පිරිමැදලා පොට්ටක් ට්‍රයි කරලා බැලුවා හාමුදුරුවනේ කියලා කියන්න කෙනෙක් හොයා ගන්න පුළුවන්. අපි ඇයි මොකද්ද හිතන්නේ? ඒක ඊටාම බාල සරල දෙයක් ඔහොම නෙමෙයි. අපිට නිකන් පොල් ගෙඩියක් වගේ ලොකු බණක් ඕන. මේක හරි බාල පොඩි සරල සිම්පල් වැඩක්. මේක වැඩ මේක තියෙනවා. මෙහෙමද නිවන් දකින්න තියෙන එහෙම නෙමෙයි. ඔන්න වැරදිච්ච තැන. අසාරේ සාරමතිනෝ. අසරු දේවල් සරුයි කිව්වා, සරු දේවල් වලට නිසරුයි කියලා කිව්වා. ගැඹුරු දේ සරලයි කියලා හිතුවා, සරල දේවල් හරි ගැඹුරුයි කියලා හිතුවා. දැන් අපි මිනිස්සු මේ ගැඹුරු දේවල් කියලා හිතාගෙන ඉන්නේ මොනවද? වටින දේවල් කියන එකනේ. තවත් අතරකින් කිව්වොත් ඒ වටින දේවල් කියලා හිතන් ඉන්නේ මොනවද? වටින දේවල් තමයි ඉඩකඩම්, ඔව් රත්තරම්, මිනිමුතු මැණික් තමයි වටින දේවල්. බුද්ධ ආදී මහත්තුමයන්ට මොකද වෙන්නේ? උන්වහන්සේලා දකින්නේ මොකද්ද? ඒවා සරල දේවල්. ඈ රත්තරම්, මිනිමුතු මැණික්, ඉඩකඩම්, ඥාන වාහන මොනවද? ඒව තමයි සරල ධර්ම. ඒව තමයි බුදුවරු දකින, ආර්ය ශ්‍රාවකව දකින සරල ධර්ම ඒවා. එහෙනම් සරල ධර්ම ලොකුම ධර්ම කරගෙන තමයි මේ සමාජෙ නැහෙන්නේ. සරල ධර්ම ලොකුම ධර්ම කරගෙන. ධනේ ලොකුකම් පෙන්වන්න පුළුවන් ධනේ ලොකු මිනිස්සෙකුට විතරයි. ධනේ ගණන් ගන්න නැති කෙනෙකුට ධනේ වැඩන්නේ. බලයේ ලොකුකම් පෙන්වන්න පුළුවන් බලයටම කැමති මිනිස්සෙකුට විතරයි. බලය සතපාකටවත් ගණන් ගන්න නැති කෙනෙකුට බලය වැඩන්නේ නැහැ. රත්තරන් වල අගේ පෙන්වන්න පුළුවන් රත්තරන් වල අගේ දන්න සහ රත්තරන් වලට අගයක් දෙන මිනිස්සෙට විතරයි. නැත්තම් දෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඇතු ගිහිල්ලා රත්තරන් මාලයක් දෙන්නකෝ ඇමසල් වනාන්තරයේ මිනිස්සෙකුට. දැන් වැඩි ජනතාව දැන් වැඩි භාවයෙන් නිදහස් කරලානේ ඇවිල්ල නිසා අර වැඩි ලක්ෂණේ දකින්නේ නැහැ. ඒගොල්ලෝ දැන් අගේට අහු වෙලා තියෙන්නේ. නමුත් ඒ මිනිස්සයා ඔක පොඩ්ඩක් වෙලා බලලා මේක කහපාට මොකක්ද එකක් තියෙනු කියලා මේ විසිකල දක්වනවා. මම වීඩියෝ දර්ශනයකින්ම දැක්කා. ඒක සුදු මහත්මයෙක් ගිහිල්ලා යමසල් වනාන්තරයේ ඉඳගෙනකොට රුපියල් නෙමෙයි ඩොලර් 100ක් දෙනවා. ඒ මිනිස්සයා මෙහෙම බැලුවා. දෙපැත්ත හරවල බැලුවා, ඉඹලත් බැලුවා, කන දෙයකුත් නෙමෙයි ඉසි කරා. දැන් තේරෙනා නේද? ඒවයි අගයක් දෙන්න පුළුවන්, ඒවා කෙරෙහිම ලොල් භාවයක් තියෙන අගයක් තියෙන කෙනෙකුට විතරයි. එහෙම නැති කෙනෙකුට ඒ අගයක් දෙන්න බෑ. බුද්ධ ආදී මහෝත්තමයන්ට ඒවයි අගයක් පෙන්වන්න බෑ. උතුම් ආර්ය භාවයන් වලට ඒවයි අගයක් පෙන්වන්න බෑ. ඒ යගේ ගණන් ගන්නෑ. ඒ සාද මෙහාට එනකොට අපිට ඕන මේ නිවන් දකින මිනිස්සෙක් විතරයි. මිල මුදල් වලින් අගයක් හදාගත්ත කෙනා අපිට වැඩන්නේ නැහැ. බලයෙන් අගයක් හදාගත්ත කෙනා අපිට වැඩන්නේ නැහැ. කොච්චර ලෝකයේ ධනය තිබුණත් ඒක අපිට වැඩක් නැහැ වෙනතුනේ. මොකද අපි ඒවා සරල ධර්ම හැටියට, නිෂ්ඵල ධර්ම හැටියට බැහැර කරලා ඉවරයි ආධ්‍යාත්මය තුලින්. එනිසා ඒ වාගයක් තියාගෙන හාමුදුරුවෝ අපි කවුද කියලා දන්නේ නැතුව කතා කරේ කියලා හිතන්න එපා. මොකද අපිට ඒකේ අගයක් නැහැ. ඒකේට අගයක් දුන්නා නම් අපිට මේ දර්ශනේ අවබෝධ වෙන්නේ නැහැ. අර වෙයි පෙරේතයා වගේ ඉල්ලලා ඉන්නවා. එහෙමනම් මුළු ලෝකේම සරල දේවල් විරලයි කියලා හිතාගෙන, විරල දේවල් සරලයි කියලා හිතාගෙන. නිර්වාණ ධර්මය සෝතාපට්ටි මාර්ගඵලය අපේ පින්නතුත් දන්නවා බුදුහාමුදුරුවෝ අගය කරනවා සක්විති රජකමට වඩා උතුම් කියලා. එහෙනම් ඔබ ළඟ සෝවාන් මාර්ගඵලයක් ලැබුව කෙනෙක් ඉන්නවා නම් සක්විති රජුත් වැඳුම් ලබන සක්විති රජුන්ගෙනුත් වැඳුම් ලබන ඊටත් වඩා උතුම් කෙනෙක් ඉන්නවා කියලා තේරුම් ගන්න ඕන. කවුරු හරි උතුමෙක් ඉන්නවා නම් ඒ තැනත්තා ඒ උතුමයා සක්විති රජකමට වඩා උතුම් කෙනෙක් කියලා හොඳ වැටහීමකින් ඉන්නවා. ඒ වගේම තමනුත් උත්සාහ කරන්න ඕන සක්විති රජකමට වඩා ලෝකාධිපත්‍ය රජට වඩා සදෙව්ලෝට අධිපති දෙවියන්ට වඩා උසස් භාවයට මට මෙලවදීම පත් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සත්‍ය අවබෝධ කර ගැනීම. හරදින් හරියන්න හරි වරදින්න හරි පින්නතුනේ ගමනක් යන්න ඕන. හරියන්න හරි වරදින්න හරි ගමනක් යන්න ඕන. එයා තමයි ජයගන්නේ. වරදි කී කී හිතන් හිත හිතා ඉන්නත් එපා. හරියයි කියලා හිත හිතා ඉන්නත් එපා. නිකන් හීනෙන් පීන පීන ඉඳලා ඇත්තට ජලයට බැස්සහම එදාට ගිලිර මැරේවි. වැරදි වැරදි හරි ජලයට පැනලා පීඩන කෙනා මේක තේරුම් ගන්න කෙනා එක මොහොතකදී බොහොම දක්ෂ ලෙස පීනා යාවි. පළවෙනි කාරණේ මොකද්ද? හොඳින් අහන එක. ගැඹුරු ධර්මයක් කියලා හොඳින් අහන එක. හොඳින් තේරුම් ගන්න එක. කරුණු කාරණා හකුලවා තේරුම් ගන්න එක. දැන් පින්නතුන්ට පුළුවන්කම තියෙන්න ඕන මේ දේශනේ මහලා ඔයි නිකන් අර ඔඩොක්කුවෙන් තිබෙන මේ ඇට වර්ගයක් බිමට හැලෙනවා වගේ බන ටික බිමට හැලෙන දෙන්නේ නැතුව ඒ ටික හොඳට ගොනු කරලා මේ සම්මිශ්‍රණය අරගෙන සමස්ත දේශනාව ගොනු කරලා ගන්න පුළුවන් නම් හකුලවා තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඥානවන්තයා. මට ඒ හැකියාව තිබුණා ඒ කාලේ. උදේ ඉඳලා හවස් වෙනකම් කරන දේශනාවක් අහලා මං ආපහු පන්සලට යන ගමන් අර දේශනාවම හකුලවලා බලමින් විදර්ශනා කරමින් ගියා. කෙනෙක් දකින්නේ ආඳුරු කල්පනා කර කර යනවා කියලා. ලොකු කල්පනාවක් ඉන්නවා කියලා නෑ, මගේ වැඩේ මං ඇතුළතින් කළා. මොකද කරේ? උදේ ඉඳලා හවස් වෙනකම් කරපු දේශනේ හකුලුවා තේරුම් ගනිමින් යනවා. ඒ අතින් කරුණක් දෙකක් තුනක් දීප්තිමත්ව පේනවා මට. ඒක නිකන් තාරකාවක් වගේ. පහළ ආසේ එක තාරකාවක් දිදුලල පේනවා වගේ අර කරුණ හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මට ඇති වෙනවා හරි ධර්ම ප්‍රීතියක්. මට අද මේ කරුණ වැටුණානේ. මම මෙච්චර කාලයක් මේක දැනගෙන හිටියේ නෑනේ කියන ධර්ම ප්‍රීතියක් යම් ප්‍රමාණයක ලැබෙනවා. අන්න ඒවයින් පෝෂණය වෙන එකට තමයි කියන්නේ කුසලස්ස උපසම්පදා. මොන කුසලයේද? නිවන් දකින්න අදාළ කුසලය. කොවිතැන් කරන්න අවශ්‍ය කුසලයවත් ව්‍යාපාර ඇති කරන්න කුසලයවත් කුසලතාව නෙමෙයි ඕන. අපිට නිවන් දකින්න අවශ්‍ය කරන කුසලයේ ඕන. ඒක අලෝභ අද්වේෂාමෝහ සියල්ලගෙන් මුදවා නිදහස් කරන ධර්මයක්. පින්නතුන මේ දේශනය කරලා තියෙනවා. නමුත් නැවත මතක් කරන්නම්, ඒ හකුලුවා තේරුම් ගන්න බැරි කුමාරයෙක් බුද්ධහාමුදුරුවෝ ළඟ කාලෙ හිටියා. එයා පෝය මාසවල් ඔය විදිහට 3-4ක් එක දිගට බුදුහාමුදුරුවන්ගේ බණ ධර්ම අහන්නම ආපු කෙනෙක්. නමුත් පින්නතුන් හිතන්න බෑ ඒ කාලෙත් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන එක ලේසි නෑ. ඒ සමහර තැන් වලදී නිදහසේ පිණ්ඩපාත වැඩපු තැන් තිබ්බට එහෙම දෙව්රම් මහාවිහාරයේදී බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන එක ලේසි නෑ. ඒ කාලෙත් රාජරාජ මහා මාත්‍යවරු ඒ මුල් කරගෙන ලේකම් හාමුදුරු කෙනෙක් ඉන්නවා, ආනන්ද හාමුදුරු ඉන්නවා. බොහොම යන්න බෑ ලේසින් කතා කරන්න යන්න හම්බෙන්නේ. ඉතින් බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන අවස්ථාවක් ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේට මෙච්චරයි කියන්නේ යාගේ තියෙන නොහැකියාව. මොකද්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මය හරි දිගයි. සන්ධ්‍යා යාම පටන් ගත්තාම අලුයම යාම වෙනකම් බුදුරජාණන් වහන්සේ දේශනා පවත්වනවා. ඔය කිව්වට හැමදාම බුදුහාමුදුරු දෙකට සැතපුණා, එකට සැතපුණා, අර වෙලාවට සැතපුණා, මේ වෙලාවට අවදි වුණා කියලා එහෙම එකක් තිබ්බේ නැහැ. බුදුහාමුදුරුන්ට දේශනා කරන්න වැඩසටහනක් යෙදුණා නම් එළි වෙනකනුත් දේශනා කළා. ආයි දවල් කාලේ හරි පොඩ්ඩක් සැතපුණා, විවේකයක් ගත්තා. එහෙමයි බුදු කෙනෙක්ගේ ඒ දිනචරියාව. ඒකනේ අවුරුදු 125ක් වගේ ආයු තිබිච්ච කාලේ බුදුරජාණන් වහන්සේ ඇත්තෙම අඩු ආයු වලින් ගිහිල්ලා තියෙනවා. අවුරුදු 80 කියන්නේ අඩු ආයු. ඇයි එහෙම පිරිනොම් පාන සිද්ධ වුණේ කියලා කතාවත් මේ වෙහෙස මහන්සිය තුළමත් ඒකත් කියන්න පුළුවන්. ඒ දුක් විඳීම තුළ, ශරීරයට දුක් ලැබීම තුළ ලැබිච්ච අපහසුතාවය. එතකොට මේ කුමාරය අහන කතාව තමයි මට මේක හකුලුවා තේරුම් ගන්න බෑ කියන කතාව. දැන් ඉල්ලනවා මට කෙටියෙන් කියන්න. මේව බණ පොතේ දැක්කහම පින්නතුනේ, ත්‍රිපිටක ධර්මයේ දැක්කහම, තැන් තැන්වල තියෙන ඒවා දැක්කහම පුදුම විදියට පිනා යනවා. මෙන්න මේ වගේ මේ කරුණු තියෙනව නේද කියලා ජීවිතේ දකින්න පුළුවන්. මට බොහොම කෙටියෙන් කියන්න, මට දිගු දේශනා තේරෙන්නේ නැහැ. ඔබත් කියන්න පුළුවන්. අනේ හැමදාම මට අග එක මතක නැහැ අවසාන වෙනකොට. එහෙම තේරෙන්නේ නැත්තම් මට කියන්න තියෙන්නේ, මට බොහොම කෙටියෙන් කියන්න මොකද්ද නිවන තියෙන්නේ කොහෙද කියලා. දැන් අද වෙන තුන එක පැත්තකින් කියලා දුන්නා පිටුපස නිවන තියෙනවා කියලා. දැන් ඉතින් පිටුපස දැක්කේ නැන්නේ. ඒ වුණාට සමහරවිට කල්පනා කර කර ඉන්නවා මේ පිටුපස තියෙන විදියක් නැහැ නේද? දැක්කේ නැතුණා, දැක්කෙත් නැහැ. ඒ වුණාට තියෙන විදියක් කොහෙද? එහෙම සරල තැනක්ද නිවන කියන්නේ? හැබැයි ඉතින් දැකලා කියන්න පෙස්සල බලන්න බෑ පිටුපස සරලද නැද්ද කියලා. මේ කුමාරයාටත් මේ හකුලුවා පොඩි කාරණයක් තමයි බුදුහාමුදුරන්ගෙන් ලබා ගන්නෙ. මේ හරි වටිනවා ඉතින්. බුදුරජාණන් බොහොම ලස්සනට වචනයක් දෙනවා. බොහොම කෙටි වචනයක් වෙනවා. සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත. නිවන කොහෙද තියෙන්නේ කියලා නැහැ. මොකද්ද කියන්නේ? සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත. දැන් කියන්න බලන්න සතර මහා ධාතුන් නොපිහිටන තැන. එකක්වත්, දෙකක්වත්, තුනක්වත්, හතරවත් එතන තියෙන්න බෑ. සතර මහා ධාතු දන්නවනේ නේ? මේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන මේ සතර මහා ධාතු වලින් එකක්වත් තියෙන්න බෑ කොතන. යම් තැනක නොපිහිටයිද? පස්සේ තේරුණාද? සතර මහා ධාතු යම් තැනක පිහිටයිද? මේ එකක්වත් ගෑවිලාවක් තියෙන්න බෑ එතන. යම් තැනක පිහිටල නැද්ද? අන්න එතන නිවන තියෙනවා. උඩට කල්පනා කරා. උඩට විදර්ශනා කරා. තේරෙන්නේ නැහැ නේද? අර ස්වාමීන් වහන්සේගේ උදාහරණ දැක්කෝනේ, හඳුරු විදර්ශනා කළේ කොහොමද කියලා. ඒ ආදර්ශයට ගන්න. එවිට ඔබට අවකාශය ලැබේවි. යන එන ගමන බිමන වැඩ කරන හැම අවස්ථාවකම ඔබට ඒ අවකාශය ලැබේ. මේ කුමාරයට ඊට වැඩිය දේවල් බුදුහාමුදුරන්ගෙන් අහන්නත් බෑ. මොකද පණ්ඩිතයා වගේ ඇව්වනේ, කෙටියෙන් කියන්න කියලා ආයෙත් විග්‍රහ කරලා කියන්න තා චුට්ටක් බුදුහාමුදුරනේ කියන්න එහෙම ඉල්ලන්නත් බෑ. මොකද ප්‍රතිපත්තිගරුක මිනිස්සෙක් වෙන්න ඕන කෙනෙක්. කෙටියෙන් නම් කෙටියෙන්, ආයෙ දිගට නම් දිගට. ආයි වචන දෙකේ තුනේ මිනිස්සෙ වෙන්න බෑ. ඒ කාලේ යා කුමාරයෙක්නේ. ඒ නිසා යංගිසි ප්‍රතිපත්තිමය ඍජු බවක් තියෙන්නත් ඇති. එහෙම මිනිස්සු වෙන්න ඕන. එඩිතර මිනිස්සෙ වෙන්න ඕන. කෙටියෙන් නම් ඉල්ලුවේ කෙටියෙන් උත්තරේ දුන්නා. එන කෙටියෙන් දුන්නට පස්සේ මම තේරුම් ගන්නවා නිහඬව ගියා. කිල නිහඬව ගිහිල්ලා මොකද කරේ? අතෑරී නෑ. මම කොහොම හරි මේක හොයනවා මේකට උත්තරේ. ඔයත්තන්ටත් මොකද කරන්න තියෙන්නේ? අපිටත් මොකද කරන්න තියෙන්නේ? මේකට උත්තරේ හොයන්න ඕන. හාමුදුරුවන්ට ඇවිල්ලා මේ රහසින් අහලා වැඩක් නෑ. හාමුදුරනේ උත්තරේ මට විතරක්වත් කියන්න බැරිද? ඒ උත්තරේ වැටන්නේ. එහෙනම් ඉතින් බුදුහාමුදුරන්ට මනිත් උත්තරේ දීලා යවන්න තිබ්බනේ. ඊළඟට ඕක ආටුවාචාරයෙන් හරි කොයි බහරි කෙනෙක් ඕකට උත්තරයක් ලිව්වොත් ඒ උත්තරේ බාර ගන්න අපි ලෑස්ති වෙලා ඉන්න ඕනද? අපි කියන්න තියෙන්නේ ඇත්තටම එපා, උත්තරේ එපා. මම්ම හොයාගන්න, මම්ම හොයාගන්න. උත්තරේ කියන්න හැදුවත් ඔබන වළක්වන්න ඕන. අනේ හැමදෙරේ උත්තරේ කියන්න එපා. මම්ම හොයාගන්න කියන්න එපා. ඇයි? මගේ මොලේ වැඩෙන්න ඕනනේ. මගේ මොලේ වැඩෙන්න නම් මගේ අතහුරු වෙන්න නම් මම අකුරු ලියන්න ඕන. මගේ මොලේ වැඩෙන්න නම් මම විදර්ශනා කරන්න ඕන. මට පීනන්න පුළුවන් වෙන්න නම් කවුරුත් පීනලා වෙන්නල් හරියන්නේ නැහැ. තමන්ම පීනන්න ඕන. තමන්ට ඩ්‍රයිවිං පුරුදු වෙන්න ඕන නම් තමන් ඩ්‍රයිව් කරන්න ඕන. ආයි වෙන කතාවක් ඕනේ නේ. එකෙන් හරි කොච්චර ලස්සන ධර්ම කරුණු තියෙනවද? ඔය ඇතිනේ නිවන් දකින්න. ඔය ඇති නිවන් දකින්න කෙනාට නිවන් දකින්න ඔය ඇති. හාමුදුරු මෙතෙක් දේශනා කරපු සියලු ධර්ම කරුණුත් මීට කලින් අහපු සියලු ධර්ම කරුණුත් එකට සම්පින්දනය කරලා මෙතෙන්ට උත්තරේ ගන්නවා. ඒක කල්පනා කළ සංකල්පයක් නෙමෙයි. තමා තුලින්ම ආත්මයෙන්ම ඒ උත්තරේ මතුවෙන්න ඕන. අපේ උදවිය එහෙම නෙමෙයි උත්තර ගන්නෙ. හෝ 10 20 30 40 50 60 70 80 90 100 මේක වෙන්න ඕන. අහලා බලන්න. දැන් එතකොට අපි අහන උත්තරේ විශ්වාසයෙන්ද කියන්නේ? ඊට පස්සේ ඉතින් නිය පොතකක් අහනවා, හරිද හරිනද වැරදිද කියලා මගෙන් අහනවා. මොකද තවන්න ෂුවර් නෑ උත්තරේ. කියන දේ විශ්වාසයෙන් කියන්න ඕන. යන්තම් හරි කණාපාර හරි වැදිලා උත්තරේට සමාන්තර වචනයක් කියනවා කියලා හිතපොකො. ඒක මං හරි කිව්වොත් මොකද වෙන්නේ? අර මිනිස්සේ අසරණ වෙනවනේ. උත්තරය තමන් අවබෝධ කර නොගෙන තමන් හරි උත්තරයක් ළඟා කරගත්තා කියලා රැවටීමකට ලක් වෙනවා. ඒ නිසා තමාගේ පිළිතුර හුදු වාචික පිළිතුරක් පමණකට සීමා කර නොගන්න. ඒ තමාගේ ආත්මය තුළින්ම නැගෙන දර්ශනයක් විය යුතුයි. හරි ලස්සනයි බුදුබණ පද. තාපුජ්ජලෙක් ඇවිල්ලා ඇහුවා ඒ කාලේ, හරි මහා පුදුම විදිහේ ප්‍රශ්න අහන්නේ ඒ කාලේ. හරි අපූර්ව විදියට අහන්නේ. ඔය නිවනට පාගමනේ යා හැකිද? රහතුන් වැඩ සිටින්නේ කොහිද? ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි අහන්නේ. අද වගේ අද කාලේ එහෙම කෙනෙක් එහෙම ප්‍රශ්නයක් බුද්ධිමත් ප්‍රශ්නයක් අහන්න කෙනෙකුත් අඩුයි. නැත්තේ නෑ ඉන්නවා. හරි අඩුයි, හරි විරලයි බිදු තුනේ. ගැඹුරු ප්‍රශ්නයක් අහන්න කෙනෙක් නෑ. ඇවුත් අහන්නේ අහවල් පොතේ අහවල් දේ තැන තියෙන ඒක. ඉතින් ඒ පොත පෙරලලා ගිහිල්ලා බලාගෙන කියන්නේ. පොතේ තියෙන ප්‍රශ්නයක්ම උත්තරයම බලාපොරොත්තු වෙයි. මගෙන් අහන සමහරලාට ප්‍රශ්නේ. දැන් මේ මිනිස්සයාට පොතට විරුද්ධව චුට්ටක් හරි වචනයක් කිව්වොත් මම දන්නවා මේ මිනිස්සයා මාව දාන්නේ කොයි ගණේටද? වැරදි ගණේට. මොකද මිනිහා අර බලුව පොතට ගැලපෙන්නේ නැහැ. ඒවට උත්තර දුන්නාම තේ මිනිස්සුන්ට කේන්ති යනවා. මගෙන් දවසක් ඇවිල්ලා ඔය මේ රටක ගිහපු වෙලාවක ඕමාන් රටේදී මගෙන් අහන පුජ්‍යලයෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්ස මේ මාර්ගඵල හතරේදී අනුපිළිවෙලින් සංයෝග 10 අඩු වෙන විදිය කියන්න කිව්වා. මොකද කියන්නේ? මාර්ගඵල හතරේදී මේ සංයෝජන 10 අඩු වෙන විදිය කියන්න කිව්වා පිළිවෙලට. ඒ මිනිහා දන්නවා උත්තරේ. පොතෙන් බල්ලක් තියෙනවා, පොත්වලක් තියෙනවා, ඔබ බෙදලා ලස්සන්ට ඉරි ගහලා පෙන්නලා තියෙනවා. දැන් මේ මිනිස්සයා මේ අහන්නේ මොකද්ද? මගේ කාලේ නාස්ති කරන්නයි. මේ නිකන් ප්‍රශ්නයක්. මම කිව්වා හරි. මම උත්තරයක් දෙන්නම්. ඔයා සෝහාන් වෙලා ඉන්න. එතකොට සෝහාන් මාර්ගඵලයේ ටික මම අඩු වෙච්ච ටික පෙන්නන්නම්. ඊට පස්සේ සකදාගාම වෙලා එන්නේ. ඊට පස්සේ මම ඊළඟ එක ඒ ටික පෙන්නන්නම් කියලා. එනිස්තන් 10ම පෙන්නන්නම් මම පළවෙනි මාර්ගඵලය ලැබලා ඉන්න කියලා. පළවෙනි සංයෝජන තුන දන්නවෙන්නේ නැති වෙන ප්‍රහාණය වෙන. ඒ තුන නැති කරලා එන්න මම ඊට පස්සේ අනිත් ටික කියලා දෙන්නම් කියලා. ඒ මනුස්සයට තරු විසි වෙන්නේ නැතේ. තරහ යන්නේ නැතේ. කරන් දෙන්නේ නැහැ. ඇයි ධර්මය කයිවාරුවට ගන්නේ ඇයි? කාලේ නාස්ති කරන්න ධර්මය ගන්නේ ඇයි? සැබෑ හදවතින් අනුගමනය නොකරන්නේ ඇයි? අදාද නිවන් අවබෝධ කරගන්න මහන්සින වෙන්නේ ඇයි කියන කාරණය උන්ට හේතු ගැන්වුවා. නමුත් ඔහු නම් ඒකෙන් ගන්න වෙන එකක් වෙන්නේ නැති අනිවාර්යෙන් ආපහු පස්සට උත්තර දුන්නේ කියලා ගන්න ඇති. ඊළඟට මේ ගුවන් ඉදිරියේ සජීවී සාකච්ඡාවකට ගියා. සමහර උන්නාන්සලා ඔබ ලස්සනට කරනවා. මගේ අහන පස්සපච්චයා වේදනා පිළිබඳව විග්‍රහයක් කරන්න ස්වාමීන් වහන්සේ කිව්වා. එයා පැත්තේ ඉන්න නිවේදකයා පස්සපච්චයා වේදනා විග්‍රහයක් කරන්න කියලා මට ඇඟිලි දෙක පෙන්නුවා. මම බැලුවා මොකද මේ ඇඟිලි දෙක පෙන්වන්නේ කියන්නේ. මේ මොකක් හරි විනාඩි දෙකයි. දැන් මම පස්සපච්චයා වේදනා විනාඩි දෙකකින් කියන්න ඕන. විභාගයකට ලියන උත්තරයකට නම් මේක දෙන්න පුළුවන්. නමුත් මිනිස්සුෙකුට මේක අවබෝධයක් ගෙන දෙන්න නම් කවදාවත් කියන්න බෑ. කවුරුත් දන්න දේවල් දන්න වචන ටිකක් කියන්න පුළුවන්. ඉතින් මම කොහොමද කියන්නේ මේ විනාඩි දෙකෙන් පස්සපච්චය ආවේතන. ඒව හොඳයි දහම් පාසල් විභාග ලියන අයට විතරක්. අවබෝධයක් ගෙන දෙන අයට නම් ඒ උත්තර හරියන්නේ නැහැ. ඒවට උත්තර දෙන්නත් බෑ. ඒව හොඳයි දහම් පාසල් විභාගවලට. පිරිතු තව ලස්සන අවස්ථාවක බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා අහනවා මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ රහතුන් වැඩ සිටින්නේ කොහිද? තේනන්නේ? රහතුන් වැඩ සිටින්නේ කොහිද? ඇත්ත මේ ගෙදරකින් අධ්‍යයනය කරලා බලනවද? පොරොන්දු වෙනවා නම් කියන්න. කරන්න පුළුවන් එකක් කරලා බලන්න ඕනේ. අදම කරලා බලන්න. අද පොයේ දවසනේ. හොඳයි. ප්‍රඥාව වැඩි වෙනවනේ. මේ රහතුන් වැඩ සිටින්නේ කොහෙද කියලා අහුවා බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ මේ ඉතින් අපිට මේ තිබුණ නෑනේ මේ වගේ ලයිට්ස්. තිබෙන්නේ ආලෝක තිබුණේ තිබුණේ පහන පොල්තෙල් පහන තිබ්බේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ ළඟ තියෙන එක පොල්තෙල් පහනක් අතින් නිව්වා. නිවල කිව්වා මේ දැල්ල ගියේ කොහෙද? මේ නිවපු දැල්ල කොහාටද ගියේ? දැන් ඒක තියෙන්නේ කොහෙද? ආන්න එහි තමයි රහතුන් වැඩ ඉන්නේ.
දැන් ඔබ අමු පුතජන භාවයේ ඉඳගෙන සරල මතයකට එනවා. මොකද්ද? දැල්ල මෙහෙට එකතු වුණා, තෙන්ට එකතු වුණා, මෙතෙන්ට එකතු වුණා, මෙහෙමද? නෑ, මේක ඥාන දර්ශනයක් කරගන්න. යථාභූත ඥාන දර්ශනයක් කරගන්න. ඔබ හිතන සරල සිද්ධාන්තයට වඩා මේක ගැඹුරක් තියෙනවා. ඔබ කියයි ඒකයි හොයන්න බෑ, ඒක එහෙම විශ්යට එකතු වුණා. නෑ, මේ දැල්ල ගියපු තැන මොකද්ද? මීට වඩා ලොකු කතන්දරයක් මේක ඇතුළේ තියෙන නිසානේ බුදු කෙනෙක් මේක කියලා දෙන්නේ. ඈ, ඔබ කියයි ආ බුදුහාඳුර මොනවද කරන්නේ? මේ පාලන් නිවලව කිව්වා, අන්න එහෙ ගියේ කිව්වා, මොන මොනවද කිව්වා? හරි හරි උත්තරයක් දුන්නේ නෑ කියයි. හරි උත්තරයක් දුන්නේ නෑ නෙමෙයි, හරි උත්තරේ ගත්තේ නෑ තමයි. අපි කවුරුත් දන්නවනේ පහර නිව්වා මායි කොහෙද ඒ දැල්ලා, ආයි හොයන්න බෑනේ. මොනවා කියනවද? ඒ නිසා මේ බුදුවදන් අතර තියෙන දේවල් සරලව දැකීම තමයි පළවෙනි වරද. සරලව දැකීම, සරලව නිර්වචනය කිරීම, සරලව මේවට අටුවාටීකා ටිප්පණි තිබීම, ඒව තමයි වරද. හරි පඬිතු වේදනීය, හරිම ගම්භීරයි, හරිම ගම්භීරයි. දැන් ඔබට කොහොමද කරන්න තියෙන්නේ? ගෙදර යන්න, ගෙදර ගියාම විවේක වෙලාක ඒ අත්දැකීම ලබා ගන්න. ගිනි තියාගන්න නැතුව වටපිටාවේ පහනක් පත්තු කරලා ඒක නිවන්න. ඔබ කල්පනා කරලා බලන්න මේ කොහෙද ගියේ කියලා හොයන්න. එතකොට ඔබ නිවන් දකීවි. රජෝහරණන් කියන්න. එතකොට ඔබ නිවන් දකීවි. රෙදි කෑල්ලක් පිටිමදල සතර මහා භූතයන්ගෙන් තොරව පිහිටි ඒ නිවන සොයන්න. යමෙක් කියනවා නම් ඒකෙන් නිවන් දකින්න බෑ කියලා, එහෙනම් ඉතින් ඒක නම් හොයාගෙන ඇවිල්ලා අපිට කියන්න ඕනේ දකින්න පුළුවන් විදිය. ඒක හැබැයි සංකල්පයෙන් කියන්න එන්න එපා, අවබෝධයෙන් කියන්න එන්න ඕන. දැන් සමහර ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා, ගිහියොත් ඉන්නවා, සංකල්පයෙන් පින්නතුනේ දේශනා කරයි සෝ. එතනින් තා මොනවද විග්‍රහ කරන්න? ඔය ඔක්කොම සංකල්පෙන් කතා කරයි, අහවල් පොතේ අහවල් තැන තියෙනවා කියලා. ඒව වැඩක් වෙන්නේ කවදාවත්. ඒ නිසා ප්‍රත්‍යක්ෂ භාවය තමයි බුදුරජාණන් වහන්සේගේ පිළිවෙත. කල්පිත ලෝකයකට ඉඩ ලබා දුන්නේ. ඒ නිසා ඔබිතෙක් වෙන්න එපා, පරේෂකෙක් වෙන්න, ගවේෂකයෙක් වෙන්න. ගවේෂණය කරන්න පිටුතුන මන් පෙත පාදල තියෙනවා. නිවන් දකින්න ඌමනා විදියටම අපි දන්නවා මේ දේ කරොත් මේ දේ ප්‍රතිඵලය වශයෙන් ලැබෙනවා කියලා. අචින්තියේසු ප්‍රසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. මේ අනන්ත වූ අචින්තිය වූ ධර්මය, අකාලික වූ ධර්මය ඔබ නුවණින් පරේෂණය කරගෙන යන්න, ඔබත් ඒ අචින්තිය වූ අකාලික වූ ධර්මයට ඔබගේ සබ්ලේ මොකද වෙන්නේ? සත්ව භාවය නිරුද්ධ වෙලා සත්‍ය භාවයට පෙරළේ ජීවිතේ. ඒකනේ වෙන්න ඕන. ලැජ්ජ වෙන්න බිනුතුනේ. සත්ව භාවයේ ඉන්න ලැජ්ජ වෙන්න, නිඳා කරන්න. අනේ මට අවබෝධ වුණේ නෑනේ කියලා කියන්න එපා. ලැබෙන තුරුම උත්සාහ කරන්න ඕන. කරුණක් දෙපාරක් තුන්පාරක් හොයලා බලලා මට උත්තරේ හම්බුන්නේ නෑ කියන්න එපා. දහස් වරක්, ලක්ෂ වාරයක් එක හොයන්න. අන්න එහෙමයි. වීරයෙන් සිහියෙන් ඉස්සරහට යන කෙනෙක්ගේ ස්වභාවය. ආරත්ත වීරය, සතර සම්මප්පදානය, ඕව කියෝ කියෝ ඉඳලා වැඩක් නැහැ පොත්වල. ඒවා මෙතන ප්‍රායෝගික කරන්න ඕන. කොහෙද තමන්ගේ සිත තුළ ප්‍රායෝගික වෙන්න ඕන මේවා. මේ පොත්වල කොච්චර කියුවත් වැඩක් නැහැ. මෛත්‍රී පාරමිතාව ගැන කිව්වා, මෛත්‍රිය තමා තුළ කියලා වීරිය තමා තුළ උපදින්නේ නැහැ. තමන් පාරමිතාවක් වෙන්න ඕන. සතර සම්ප්‍රදානය පොතේ තිබ්බයි කියලා හරියන්නේ නැහැ. තමා තුළ සතර සම්ප්‍රදානය වැඩන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පොතේ තිබුණයි කියලා වැඩක් නැහැ. ඔය කියෝ කියෝ හිටිය කියලා වැඩක් නැහැ. තමා තුළ ආර්ය අෂ්ටාංග මාර්ගය නෙවැරදි ලෙස අවබෝධ කරගෙන වඩන්න ඕන. මේක ගතේ කරන දෙයක් නෙමෙයි, හිතේ කරන දෙයක් කියලා තේරුම් අරගෙන කරන්න ඕන. එන් ඒවයි ගැටලු උපදිනව වෙනතුනේ. ඒක නෙමෙයි මුලා වෙලා තියෙන නිවනක් නැත්තේ. අපිට දර්ශනයක් තිබුණ නැති නිසානේ. දැන් බලන්න මේ මිනිස්සු මෙච්චර උතුම් දහමක් ලැබිලා බුදුහාමුදුරන්ගේ මේ හරය අරගෙන නෙමෙයි භික්ෂුන් වහන්සේලාවත් ගිහිවවත් මේ දෙන්නේ. හරිම දුකයි, හරිම දුකයි. මැටි රූපයකට මල්ලා මැරිලා යනවා. එයි මං එහෙම කියන්නේ. බුදුහාමුදුරු තේරුම් ගත්තේ නැති වුණොත් ඒක මැටි රූපයක් තමයි එතන තියෙන්නේ. බුදුහාමුදුරු තේරුම් ගත්තොත් කෝටු කෑල්ලක් වුණත් ඒක බුද්ධ රූපයක්. මං කියන්නේ ඔබට තේරෙනවා. අශෝක ස්තම්භයට අපි දන ගහලා වැඳලා ඉන්නේ ජීවිතේ තේරුම් ගත්තොත්. ඒ කණුවත් බුදුහාමුදුරුවෝ. ඔයගොල්ලෝ ඉන්දියාවේ ගියාම අර ලුම්බිනි එහෙම තියෙන කණුවට වැඳලා ඉනවනේ. ඒතර කණුවක් ඉඳලා තියෙනවනේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා. මන් දන්නේ ලංකාව ඉපදුනා කියලා කියනවා, ඉන්දියාව ඉපදුනා කියලා කියනවා, නොයෙකුත් දේවල් දෙනවා. බුදුහාමුදුරුවෝ කියන පරමාර්ථ චරිතය නම් මේ ලෝකේ කොයිබකවත් එහෙම පුජ්‍යලයක් හැටියට ඉපදුන්නේ නැහැ. මේ භෞතික ශරීරවාදය යන ඒ ඓතිහාසිකත ඒ කතන්දරේ. ඒක මට ඉතියෝපියාවේ ඉපදුනත් මට කමක් නැහැ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ සුද්දෙක් වුණත් කමක් නැහැ, කළු ජාතිකයෙක් වුණත් කමක් නැහැ, ලංකාවේ ඉපදුනත් කමක් නැහැ, ඉන්දියාවේ ඉපදුනත් කමක් නැහැ. ඒ ඔක්කොටම වඩා වැදගත්ම කාරණේ බුදුහාමුදුරගේ ධර්මය. ඒක භෞතික සාධකයක්. ඒ නිසා මට අවශ්‍ය නැහැ බුදුහාමුදුරන්ගේ ලෝමගස් වලට වැඳ වැඳ ඉන්නේ ඇටකටු. බුදුහාමුදුරෝ ඒ කාලෙම පෙන්නවා මේක කුණු ශරීරයක්, මේකට වැඳලා ඉඳලා වැඩක් නැහැ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා මට බුදුහාමුදුරෝ පෙන්නවා ඒ කාලේ. ඒ නිසා ධර්මයේ තුලින් බුදුන් දකින්නවා මිස ඉපදිච්ච තැනින් බුදුන් දකින්නවා ඇටකටු කෑලි වලින් දත් වලින් මුදුන් දකින්නවත් මම ලෑස්ති නෑ පෙනුතරේ. මට ඒවෙන් මුදුන් දකින්න බෑ. බුදුහාමුදුරුවෝ හිටියත් මේකට සාදුනාද අපි ඒකට ගරු කරනවා. බුදුරජාණන් වහන්සේගේ කියලා බුදුහාමුදුරුවන්ගේ නොවන දේවල් වෙන්න පුළුවන්. ඒත් ගරු කරනවා. මොකද ඒ නාමයට ගරු කරනවා. මොකද සරියුත් මහරහතන් වහන්සේ, අස්සජි මහරහතන් වහන්සේ ඉන්නේ කොහෙද කියලා බලලා ඒ මෙතර කකුල් දෙක දාන්න නැතුව නිදාගත්තනේ. එච්චර ගැලේුණයක් තියෙනවා. තමන්ගේ මුල් ගුරුවරයා කකුල් දෙක හරවන්නේ දාන්න නැතුව මේ පළාතේට මේ මුන්වහන්සේ වැඩ ඉන්නේ මේ දවස්වල මේ පළාතේ කියලා ඒ පැත්තට හිස දාලා නිදාගන්න. එහෙම කෙලෙහිුණේකුත් තියෙනවා. තුන් ගුණයකුත් තියෙනවා. මේ සාසන ධර්මයේ කොච්චර බරපතල විදිහට අවබෝධ කරගත්තාද ඒකත් හොඳට මතක තියාගන්න. ඒ චාරිත්‍ර ධර්ම, ඒ සම්මුති ධර්ම එලෙසම අගය කරනවා. එහෙමනම් නිවන් අවබෝධය සඳහාම මේ ධර්මානුශාසනා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු. අද දවසෙහි පින්වත් දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ ඒ හසිත විජේසේකර පින්නතුන්. ඒ පින්නතුන් බොහෝ කාලයක් තිස්සේ අරමුණු කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම උමනාවෙන් සංවිධානය කරගෙන කරන කටයුත්තක් නැත්තම් අද සමාජ වාතාවරණය අනුව මේක නතර කරන්නටත් අදහස තිබුණ වැඩසටහන. නමුත් බොහෝම කීප දෙනෙක් හරි සම්බන්ධ කරගෙන මේ වැඩසටහන පැවැත්වුවේ බොහොම පරිස්සමට. මේක බොහෝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටපු වැඩසටහනක් නිසා බලාපොරොත්තුපත් භාවයේ ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම වල්පොළ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්න, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේට දිගාසිරි වේවා, නිරෝගී සුව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. 1995 නොවැම්බර් මාස අපාතරින් සමුගත් AMH වගේ පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නුවර නුගවැල විසූ රම්බණ්ඩා විජේසේකර මාතාවට, ලොකුබණ්ඩා විජේසේකර, ඒ වගේම ලීලා කුමාරිහාමි, ගෝපල්වල කුමාරිහාමි ගෝපල්වල, ඒ වගේම රාජගිරියේ විසු මහින්ද ගෝපල්වල, ඒ වගේම නුගවැල විසු ස්වර්ණ කුමාරිහාමි විජේසේකර, ටිකිරි කුමාරිහාමි මාතාවටත්, ජයතිලක බණ්ඩා සහ අයිරින් කුරේ යන අපාතරින් සමුගන්නට යෙදුණු ඥාති මිත්‍රාදී හැම දෙනාගේම භවගමන සුභදිගාමී වේවා, යහපත් උප්පත්ති භාවයන් ලබා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව තමයි මේ කටයුතු කරන්නේ. ඒ හැම දෙනාටම ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ චිමින් අද දවසේ ප්‍රාර්ථනා කරන සුජීවත්ව වාසය කරන අපගේ මෑණියන් වන අශෝකා විජේසේකර මෑණියන්ට, ඒ වගේම මහින්ද විජේසේකර, ශ්‍රියානි හේරත්, සුදේෂ් ඉද්දවෙල යන අයට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා, රෝග පීඩා දුරු වේවා, සියලු යහපත් උතුම් ප්‍රාර්ථනා සඵල සිද්ධ වේවා, තව තවත් සදහම්මස අවබෝධයේ දියුණු පමුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැනට අධ්‍යාපන චාමිත් විජේසේකර, චමත්මි විජේසේකර, ඒ වගේම දිනිත විජේසේකර, ඒ දරුවන්ටත් තුන්වගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු සත් ප්‍රාර්ථනා ඇතුළුව අද දවසේ දායකත්වය දරනවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල සිද්ධ වේවා යනුවෙන්, ඒ වගේම ලක්වාසී ලෝක පීඩාවන්ගෙන් දුර වෙලා සියලු සිත සාන්ති වේවා, ධර්ම අවබෝධය වේවා, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා යන ප්‍රාර්ථනා ඇතුව අද දවසේහි දායකත්වය දැක්වුවේ පින්වත් ඒ හසිත විජේසේකර පින්වත් මැතිතුමා සහයෙන් පවුලේ පින්වතුන්, ඒ හැම දෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු මුදුන්පත් වේවා කියලා සාධනාවයක් පවත්වමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්කන්තු සද්ධම්ම දේශනං, චිරං රක්කන්තු ත්වං සදාතේ. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම දිනාටම මේ භවයේදී උතුම් වූ නිර්වාණ සම්පත්ම අවබෝධ වෙත්වා. සාදු සාදු. අභිවාදන සිරිස්ස මිඤ්ඤතු සම්බුදු සරණ වේවා. සෝපත්ති.